පුණ්‍ය කර්මයෙන් සාභාවික ප්‍රසිද්ධ දෙනාද අද පිළිපන්තියේ පිළිගනිමි.
මේ පුතේ ආමම කප්පට දෙන්නේ සිරු දෙක.
මේ අවස්ථාවේ දැන් සුළු මොහොතක් පෙර අපි දර්ශනීය අධ්‍යක්ෂකව ප්‍රකාශකව ධර්ම මන්දිරයේ අතිපූජ්‍ය පිළිවිස ආනන්ද ස්වාමී වහන්සේ සිංහලද සාසන කාර්යයේ කවරවත් නිස්සම්ප ඉතිරි සේනාව සඳහා අවිනාශයේ අන්දර තිසරා වැඩිතු මහා සාමණේර තිසරා වැඩිණිය කරු අක්‍රමණය දීමු ජාගත ධර්ම ශාලාවක ඉස්හාමත්ව වැඩගත් සංකේය වන්නේ ධර්ම දේශනා පැවැත්වීමයි. එහි මූලික ආරේ පූර්ණ ප්‍රාප්ත වන්නේ ධර්ම දේශනා වන්න සවන් දීමෙන් සහ ඒ පිළිමේ සහභාගී වන දායක දායකාවන්ගේ අනුග්‍රහය. මේ වගේම ධර්ම ශාලාවේ මංගල ධර්ම දේශනය පැවැත්වීමට අධිපූජ්‍ය ඇඟිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම සඳහා මල්වට්ටි සහ දැහැපත් දෙවියන් ආරාධනා ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රමාන්ත දීපු ජනරත්න මැතිතුමා, කන්දර තිසරා මැතිතුමා, සාමල තිසරා මැතිතුමා සහ මෙම කඨින පූජා උත්සවයේ මුලිකත්ව වෙන කටයුතු කරන අතර උපාරජි මැතිතුමා සුමුක්කා හා සුමුක්කා උපාරජි මැතිනිය.
ගණන අපි පන්සිල් සේවා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස
ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි තත්ථයම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ථයම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්ථයම්පි සංඝං සරණං ගච්ඡාමි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිගරු අග්‍රාමාත්‍ය දේමෝදයාරත්න මහත්මයා සහභාගී වීම අමර මේ සිද්ධ වෙනවා. ශාමණේති සේදා මෙතිතුමන් ශාමණේති සේදා මෙතිනියන් ඒ පවේ පිටුතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් ශාසන රැඳීම ධම්මානුසාරී පිළිසක් ඇටියෙත බොහෝ දිනකට බණහන්න භාවනා කරන්න භාවනා මන්දිරයක් ඉදිකර පුරුදුවා කිරීම. ඒ වගේම 2014 වසරේ කඨින මහා ගුරුෝත්සවය අතුලොව ප්‍රාචිනතුමා ඒ වගේම සුමිත්‍රා ප්‍රාචින නැතිනේ තිබතු සිදු කරන කඨින මහා ගුරුෝත්සවය අද බණ අහන වෙලාව බණ කියන වචනේ බිනිනවා කියන අර්ථය තියෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා සද්ධර්ම දේශනාව. සද්ධර්ම දේශනාවක් තුළ තියෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්ම පමණයි. ඒක ඇතුලේ වායුවය ක්‍රෝධය තරහ මලිනීම කැපීම් කැපීම් උපවාදම නැහැ. සද්ධර්මය කියන්නේ ඒකට. ඒ නිසා සද්ධර්ම අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි අප මේ සූදානම්. මාහට තිබතුට කියා මහට ලොකු කරුණු කාරණා එකතු පහදු කරගෙන මමනේ මට කියා පාන තියෙන එකම එක කාරණයක් ගැන පමණයි. ඒ තමයි හිතේ නිහඬ බව පිළිබඳ. කොහොමද අපි හදවතින් නිහඬවන්නේ? ඒ නිහඬ බව උදා කරගන්නේ එවිට අපට පුළුවන්කම තියෙනවා වඩා ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් ගත කරන්න. කවුරුත් හොයන ධනයක් බවට පත් වෙලා තියෙනවා සන්තුට්ටි පරම ධනය. කවුරුත් සොයන ධනය. ඒ සන්තුට්ටි පරම ධනය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ හිත අවබෝධ කරගෙන. හිතේ තියෙනවා ප්‍රධාන කොටස් පහක්. ඒ තමයි රූප. නොයෙකුත් දේ නැවී ප්‍රේත ස්වභාවය අපේ අධ්‍යාත්මිකව තියෙනවා. ඊළඟට තියෙන වේදනා. එක එක වේදනාවල් අපේ හිතට දැනෙනවා සැප විදියට, දුක විදියට, රත් වෙලා, ගිනි අරගෙන, සිසිල් විදියට, භය විදියට වේදනාවල් දැනෙනවා. රූප වේදනා. සංඥා. නොයෙකුත් සංඥාවල් ඔස්සේ අපි බය වෙනවා, සතුට වෙනවා, දුක් වෙනවා, ඔය හැම කාරණයක් ඔස්සේ වෙනවා. රූප වේදනා සංඥා සංකාර. සංස්කාර වශයෙන් හදාගත්ත, මවාගත්ත, නිර්මාණය කරගත්ත දේවල් මේ මනසේ ඇතුලේ තියෙනවා. අපි හිතනවා නමුත් හැබෑවක් නෙමෙයි. විඥාන දැනුමක් හැටියට, සත්‍යයක් හැටියට යම උපාදානය කරගත්ත අල්ලගත් ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයන් ටික තමයි මොන හිතේ තියෙන්නේ. ඉතින් මගේ බුදුහාමුදුරු ජීවිතේ පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරපු කෙනෙක් නෙමෙයි. සමස්ත ජීවිත දර්ශනයෙන් නිවාදී ඒ ජීවිත දර්ශනයේ තිබෙන විද්‍යාව මතු කරලා. හැබැයි අපි කවුරුවත් ඒ විද්‍යාව දන්නේ නැහැ. අපි හැමෝම බෞද්ධ කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් එහි පූර්ණ ගැඹුරු අර්ථය තියෙනවා. ඒ ගැඹුරු අර්ථය තමයි භවය උද්ද හේවත් භවය ඉක්ම වූ කියන එකයි ඒක අර්ථය. එහෙම නැතුව පන්සිල් රකින කෙනෙක් බෞද්ධයෙක් කියන නෙමෙයි ඒක අර්ථය. භවය උද්ද කිරීම හේවත් භවයෙන් නිදහස් වීම කියන එකයි. මොකක්ද භවය කියන්නේ? භවය කියන්නේ මේ මොහොත. මේ මොහොතේ මේ ක්‍රියාත්මක වෙන්නේ භවය. එක්තරා භවයක ස්වභාවයක්. භාවාත්මක ගුණය. භාවාත්මක ගුණය කියලා කියන්නේ අපේ හිත එක එක භාවාත්මක ගුණවල තමයි එක එක වෙලාවට ජීවත් වෙන්නේ. ඒ වෙනත්නම් කියනවා ඒකට උගාති කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මනුස්ස මනුස්ස ගති තියෙනවා. මනුස්ස දේව ගති තියෙනවා. මනුස්ස යක්ෂ ගති තියෙනවා, මනුස්ස පෙරේත ගති තියෙනවා. අන්නේ මිනිස් සමාජයේ තුල මනුස්සත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ, මිනිස්ෙක් වෙන එක බොහෝම අමාරුයි. ඉතින් අපේ හිත තව කෙනෙකුට නෙමෙයි හදන්න පුළුවන් පරිතමයි. හිතේ එක ස්වභාවයක් තියෙනවා, ඒ තමයි වෙන පිළි වගේ යමක් හට ගන්නවා, ඒක ටික වෙලාවක් පවතිනව නැතුව යනවා. ගිය වසරේ, මේ මාසේ, මේ දිනේ අපි මොනතරම් දුකක් හෝ සතුටක් විඳින්නේ නැද්ද? එහෙත් අපිට මතක නැහැ. ගිය සතියේ, මේ දවසේ, මේ වෙලාවට අපේ හිතේ මොනවා හරි තියෙන්නේ නැති. ඒකත් අපිට මතක නැහැ. හැම මොහොතකම අපි දැඩිව කම්පා වෙන, තරහ ගන්න, බය වෙන, මේ හැම දෙයක්ම වෙන අතරේ අපි ජීවත් වෙනවා. ඉතින් අපි ආපස්සට හැරිලා බලනකොට අපේ ජීවිතේ නසා ගන්න හිතිච්ච අවස්ථා බොහෝමයි. නොයෙකුත් නොයෙකුත් කම්පන වේග හටගත් අවස්ථා බොහෝමයි. නමුත් ඒකවත් එකක්වත් මේ මොහොතේ නැහැ. අන්නේ නිසා සිතේ ගලා යෑමක් තියෙනවා. සිත නිරන්තරයෙන්ම එකම ස්වභාවයකින් පවතින නැති ස්වභාවයක් තියෙනවා. අපි නිරන්තරයෙන්ම ආමන්ත්‍රණය කරන නම අපි පරීක්ෂාවට ගන්න ඕනේ. ඒ තමයි ප්‍රධාන වශයෙන් අපි පොදුවේ කතා කරන්නේ මම කියලා. හැම කෙනෙක්ගේම නම, ප්‍රධාන නම, වැඩිපුරම කතා වෙන නම, තමන්ව ආමන්ත්‍රණය කිරීමට යොදා ගන්න නම මම. එහෙම නැත්නම් ඉංග්‍රීසි වචනේ අයියාගුර අපි සඳහන් කරනවා. මම කියලා අපි කතා කරනවා. අපි අපේ ප්‍රශ්නයක් අහන්න ඕන, මම කියලා කියන්නේ මගේ ශරීරයට, මගේ කෙස් වලට, මගේ මස් වලට, නහර වලට, එහෙම නැත්නම් මගේ හිතේ ගලාගෙන යන මතකයන් ටිකටද මේ මම කියලා කියන්නේ? ඒවයි අයිතිකාරයෝ කවුද? ඒවට මම ඇරෙන්න වෙන අයිතිකාරයෙක් ඉන්නවද කියලා බලන්න ඕන. අපි තනියෙන් මම කියලා දැඩී මමත්වයක් හදා ගන්නවා. නමුත් අපි හුස්ම ගන්නෙ සෝවාන්. ඒ වගේම තනියෙන් අපි මම කියලා හිතනවා. ජලය පානය කරමින් මේ ශරීරය අපි දරාගෙන ඉන්නේ. ඉතින් ජලය සිනහා වෙනවා ඇති අපි තනියෙන්ම මම කියලා හිතනකොට. ඊළඟට තනියෙන් අපි මම කියලා හිතන මහ පොළොවේ සාරය මේ ශරීරයට ඇතුල් කරගන්නවා. ඒ මොහොතේදී මහ පොළොව hina වෙනවා ඇති. මෙයා තනියෙන්ම මම කියලා කියනවා. ඇත්තෙන්ම ওই ශරීරය මට අයිති. හිරු එළිය අපි ලබා ගන්නවා, හිරු ආලෝකය අපිට ලැබෙනවා, අපි විදුලි බෙදා දිවන්නේ. නමුත් අපි තනියෙන් හිතනවා මේ මම කියලා. එහෙම හිතලා අපිට අපි ශාන්තියක් ඇති කර ගන්නවා නම් කමක් නැහැ. අපිටම වේදනාකාරී ගැටලුවක් බවට පත් වෙනවා. මොකද්ද මේ මම කියන අකුරු එක? මට දැනෙන මම කියන දේ ඇහුනේ මම හිතන විදිහට උනේ නේ. මාව පහත් කළා, මාව උසස් කළා ආදී වැස්සෙන් අදිමාන, හීනමාන දෘෂ්ටි සංකල්ප ජාලයක් ඇති වෙනවා. පින්නතුනේ මේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හොරි වගේ. ඒ සමස්ත ජීවිතේම හොරි කරකා ජීවත් වෙනවා. නැවත හොරි වැඩි වෙනවා. නමුත් ඒවට පිළියම් සපයනවා. නමුත් ඒවට පිළියම් දෙන්නේ මම සොයන පින්තුනේ දියුණු වෙච්ච රටක්. ලෝකේ දියුණු වෙච්ච රටක්. ඒ දියුණු වුණයි කියන රටවල් කීපයකටම ගිහින් බැලුවා. ඒ රටවල් දියුණුද, ඒ මිනිස්සු දියුණුද කියලා නැහැ. මේ මානසික ස්වરૂපය කියන එක තේරුම් ගන්න කගේ ඕනනම් ලෝකෙ දියුණුවෙන් නෑ. කාමලා දියුණුව පවතින්නේ පුජ්‍යලයන්ගේ සතුට තියෙන ප්‍රමාණයට අනුවයි, ධනය තියෙන ප්‍රමාණයට අනුවයි. ඒ නිසා තමයි පරම ධනය සතුට පරම ධනය. ඒකට උපකාරක වෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුහාමුදුරන්ගේ ධර්මය ලෝකෝත්තරයි. ඒ මේ ලෝකෝත්තරය කියලා කියන්නේ ලෝකය කියලා කියන්නේ ඇස් දෙකටයි, කන් දෙකටයි, නාසයටයි, දිවටයි, ශරීරයටයි, මනසටයි තමයි ලෝකය කියලා කතා කරන්නේ. ශරීරයට කිලෝ 80ක්, 90ක්, බර ඇති මේ ශරීරය තමයි ලෝකය. බලන්න අපි ජීවත් වෙන්නේ ඒ තුන. ලෝකෝත්තර කියන්නේ මේ ඉන්ද්‍රිය විශේෂ සමාන නැති එපිටන්ය. අපි ලෝකයේ ජීවත් වන ලෞකිකය. එහෙත් බුදුරජාණන් වහන්සේ මහා විශ්මිත ධර්මයක් සාරගත්තා. ඒ තමයි ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්ම ලෝකයෙන් එතර ධර්මයක් වහගත්තා. ඇසින් ස්පර්ශ කරන්න බැරි. ඒ කියන්නේ ඇසින් දකින්න බෑ. කනින් අහන්න බැරි. නාසයෙන් විඳින්න බැරි. දිවෙන් විඳින්න බැරි. ශරීරයෙන් ස්පර්ශ කරන්න බැරි. හිතෙන් විතර හිතා ගන්න බැරි ලෝකයක් බුදුහාමුදුරුවෝ දැක්කා. ඒක කාලයෙන් තොරයි. ඒ නිසා අකාලිකෝ ධම්මෝ. කාලය නෑ. කාලය කියන්නේ ඔබේ ඔරලෝසුවේ වැඩ කරන්නේ කාලය. තප්පර විනාඩි ඇය ඒ වගේම දවස් සති මාස වසර කියන්නේ කාලය. මේ කාලයන් වලට අදාළ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාලයේ නිදහස්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සංඥාව නිරෝධ සංඥාව එක රූප සංඥාවක් නෙවෙයි. රූපයක් ඉලක්ක කරගෙන දුක් වීමක් හෝ සතුට වීමක් නෙවෙයි. ඒ නිසා මේ රූප සංඥාවෙන් එපිටට ගියපු රූප නිරෝධයක් බුදුහාමුදුරුවෝ දකිනවා. චේතනා සංඥාවන් වලින් නිදහස් වෙලා චේතෝ විමුක්තියක් ලබනවා. ප්‍රඥාවේ නොයෙකුත් දේවල් ගොඩගසාගෙන කාලය වියදම් කරමින් කටයුතු කරනවා වෙනකොට ප්‍රඥා විමුක්තියක් ලබනවා. අධ්‍යාත්මික ඥානමය වශයෙන් මහා නිහඬියාවක් ඇති කරගන්නවා. ඒ නිහඬියාව ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ අපි රැවටිලා ඉන්න මමේ කියලා හිතන මිත්‍යා දෘෂ්ටික එහෙම නැත්නම් වැරදි අවබෝධයකින් රඳවාගෙන අප සාත්තු සප්පායම් කරන මායාවවත් මමත්වයේ අපි තුලින් පළවා හැමදේටම අපි මමත්වයට ආහාර නොදීමෙන් තමයි මමත්වයේ පළවන්නේ. කොහොමද මමත්වයට ආහාර නොදෙන්නේ? අපි මේක වැරදි විදිහට භෞතිකවාදී ක්‍රමයට හිතන්නේපා අධ්‍යාත්මික වශයෙන් හිතන්න. අපිට හිතන්න පුළුවන් නම් අචින්තේව ධර්මයක් පිළිබඳව අන්න ඒ මොහොතේ තමයි මමත්වයට ආහාර ගන්න බැරි අවස්ථාව. අචින්තේව ධර්ම අචින්තේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තේව. අනන්තයක් පිළිබඳව ඔබට හිතන්න පුළුවන් නම් ඔබේ සිත මහා විශ්වය වගේ අනන්තයි. මේ විශ්වය ආරම්භ වෙච්ච තැනක් නෑ, මැදක් නෑ, අගක් නෑ. ඒ අනන්ත වූ විශ්වය තුළ මේ නිරුවට භ්‍රමණය වෙමින් පවතින කුඩා බෝලයක අපි කවුරුත් ජීවත් වෙනවා. ඒ බෝලේ කුඩාම රටක අපි ජීවත් වෙනවා. ඒ කුඩාම රටේ කුඩාම භූමි කොටසක් මගේ කියලා හිතාගෙන අපි ජීවත් වෙනවා. මෙම භූමි කොටස මගේ ඉඩමේ කියලා හිතාගෙන මේ මහ පොළවේ මිය ගියපු මිනිස් සංඛ්‍යාව කෝටි ගාන. ඒ කෝටි ගානේ එක්කෙනෙක් වෙන්න බෑ. මගෙන් පස්සෙත් මේ මිනිස් කොටස මගේ කියලා හිතාගෙන මිය යන මිනිස් සංඛ්‍යාව කෝටි ගාන. නම් ඒ කිසි කෙනෙක්ගේ බවට පත්ුනේ නැහැ මේ මිනිස් කොටස. මේ මිනිස් කොටස වෙනුවෙන් මොනතරම් මිනිස්සු ඇලකොටා ගැනීම, වෛර බැඳ ගැනීම, නොහඳ නොකඩුකම් ඇති කරගන්නේ ඇද්ද? මොනතරම් අහිතක් ජීවිතයට මනසට ඇති කරගන්නේ ඇද්ද? ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට අපේ චින්තන රටාව ගලාගෙන යන්නේ විද්‍යාව පදනම් කරගෙනද අවිද්‍යාව සහගතවද? අපි දැනුවත් වෙන්න ඕනේ. එහෙම දැනුවත් වෙන්න අපේ සිතේ ලොකු අතහැරීමක් ඇති වෙනවා. නිදහස් වීමක් ඇති වෙනවා. ඒ නිදහස් වීම අපිට ලොකු සහනයක්. ඒකෙන් අදහස් වෙන්නේ අපි භෞතික කාර්යයන් එක්ක මේක ගලපනවා කියන එක කරන්න එපා. භෞතික ජීවිතය කියන්නේ එකක්, ලෝකෝත්තර දර්ශනය කියන්නේ එකක්. භෞතික ජීවිතය තුළ මොමෙක් ඉන්නෝ, නිලකල සානාන්තර තියෙනෝ. නම් අධ්‍යාත්මික ජීවිතය තුළ නමක්වත් නැති කෙනෙක් වෙන්න. ඒ කියන්නේ තමන්ට නමක් තියෙනවනේ. මම ආනන්ද හාමුදුරුවෝ නා මම ආනන්ද හාමුදුරුවෝ නොවෙන්න පුළුවන් නා ඒ කියන්නේ කිසිම නමක් නැහැ අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙනවා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කතා කරන්නේ ඒ පිළිබඳව කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවේ එහෙමනම් දැන් මම නොවේ කියන මට්ටමට දර්ශන ශක්තිය ඇති කරගන්න ඒ සඳහා වෙන මුකුත් කරන්න ඕනේ ධර්ම අවබෝධය ලැබෙකින් ධර්මය අහන්න ඒ ධර්මය ඇසීම තුළ යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නවා. ඒ මනසිකාරය තුළ එතෙන්ට මනස පෙරහැර ගන්නවා. අපේ මනසක් බවන්න පුළුවන්, හදන්න පුළුවන් වස්තුවක්. ඥානය කියන්නේ ගොඩනගා ගන්න පුළුවන් වස්තුවක්. යෝනිසෝ මනසිකාරයේ ඇරෙන්න මිනිස්සුගේ චින්තාවේ ප්‍රඥාව දියුණු වෙන්න, සංවර්ධනය ඇති වෙන්න, ලෞකික ලෝකෝත්තර දෙකීම ජයග්‍රහණ ලබන්න වෙන කාරණයක් ඒ නිසා හිතන්න පුළුවන් මිනිස්සු තමයි ලෝකේ ජය ගන්නෙ. සිතන්න හැකියාව තියෙනවා. ඒ සිතිවිලි තුළින් අපිට බොහෝ දේවල් පාලනය කරන්න හැකියාව තියෙනවා. ලෝකයෙන් ලැබෙන නොයෙකුත් කරුණු කාරණා ඥානන් විතර අපිට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අන්නේ ආකාරයෙන් චින්තාවේ ප්‍රඥාව ගොඩනගා ඒ චින්තාමය ප්‍රඥාව ගොඩනගා ගැනීමෙන් තමයි අප හැමදෙනාටම මේ ජීවිතය තුළ මහත් වූ සැනසෙල්ලක් භාගයක් උදා කර ගන්න පුළුවන්කම තියෙනවා. මාගේ පළමු ග්‍රන්ථය රෑදහවේ නෝරහතෝ. මා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් අතිගරු අග්‍රාමාත්‍යතුමන්ට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ සමයේම මම අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පිරිනමා අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ලබා ගත්තා. අද වෙනකොට ග්‍රන්ථ ක්‍රීපයක්ම පළ කරමින් පින්නතුන්ගේ සිත්වලට නොයසූ විදී ඉතාම විශිෂ්ට කරුණු කාරණා ගෙනහැර දක්වන්නට හැකියාව ලැබුණා. සදාන් මල්ලෙක් මැයින් අපිට පුළුවන්කම ලැබුණා ජීවිතයේ දෙස විවිධ කෝණවලින් බලන කරුණු තුන් සියක් ඇතුළත් ග්‍රන්ථයක් නිමවන්න. එම ග්‍රන්ථය නිමවෙව්වේ ගර්වග්‍රාමාති තුමනි, චන්දනති සේනාපති තුමනි, අපේ බන්ධන කමරාරත්න මැතිතුමනි, බස් එකේ වදින ගමන්, කාර් එකේ වදින ගමන්, යම් සිද්ධියක් යම් කාරණයක් ඇසුවාද දුටුවාද ඒ මොහොතේදී ඒ කරුණ ඔස්සේ ඒ ග්‍රන්ථය නිමෙව්වා. ඒ වගේම පූර්ණ නිදහස මෙන් ග්‍රන්ථයක් නිමෙව්වා. ඒ ග්‍රන්ථයේ ඇති කළේ අධ්‍යාත්මය පිළිබඳව සුවිශේෂී මානයක්, ඔබ නොයසු සුවිශේෂී මානයක් ජීවිතයට එක් කර දීමේ පූර්ණ අදහසයි. අපිට ඉඟ වෙලා තියෙන ධර්මය, අපිට පන්සල් තියෙනවා, හාමුදුරුවෝ ඉන්නවා, දායකයෝ ඉන්නවා, අපි හැමෝටම ඕන වෙලා තියෙන මේ සතුට, එහෙම නැත්නම් නිවන. නිවනට කියන ළම තමයි සතුට. නිවන කියන එකෙන් අදහස් වෙන්නේ මලාපන උපදින කතාවකට වැඩි ජීවත් වෙලා ඉඳි දැනින් නැතුව ජීවත් වෙන එක. අන්නේ දැනින් නැතුව ජීවත් වීම තමයි රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ. මාර්ගඵලලාභී කෙනෙක් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ. බුදුරයන් වහන්සේලා ළඟ තියෙන්නේ ඒකයි. අපේ හිතට අපි පුරුදු වෙලා තියෙන බලපෑම කළ පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම බලපෑම් කරන පාලනය කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා සිත අවබෝධ කරගත යුතුයි. අඟුලිමාල කියන කෙනා පාලනය කරන්න බලපෑම් වලට බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේට පුළුවන් කම තිබුණා. ඒ හදවතේ සැඟවිලා හිටපු රහතන් වහන්සේ මතු කරා. ඔබ විශ්වාස කරනවද අඟුලිමාලගේ හිතේ කොනක රහතන් වහන්සේ නමක් හිටියා? ඔබේ හිතේ කොනක නැද්ද ඒ රහතන් වහන්සේ ඉන්නවා? ඔබ මතු කරගෙන ඉන්නේ පුතර්ජනකම, මතු කරගෙන ඉන්නේ මමත්වය. ඔබ උත්සාහ කරන රහතන් වහන්සේ මතු කරගන්න, ඒ රහත් මෙහෙණින් වහන්සේ මතු කරගන්න. ඒ මතු කර ගැනීමෙන් තමයි ඔබට සැනසෙන්න පුළුවන්. ඉතින් අපි හරියට තේරුම් අරගෙනද ඉන්නේ මේ ධර්මයේ කියලා කල්පනා කරන බොහෝ දෙනෙක් හිතනවා අපි තේරුම් අරගෙන ඉන්නේ කියලා. මතක තියාගන්න ධම්මපද ගාථා හැම එකකින්ම රහතන් වහන්සේ නමක් මාර්ගඵලලාභී වහන්සේනම ඒ ගාථාව ශ්‍රවණය කිරීමේ පක්කේ. එබැවින් අප ඊතාව පටු සංකල්ප වලින් ඒ ගාථා ධර්මයක් සුළු කොටසක් දැනගෙන අපි හිතනවා මම පූර්ණ අවබෝධයෙන් යුක්තයි කියලා. ඒක වැරදි. ඒ නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් අපි ඔය එක ධම්මපද ගාථාවක්වත් 423 එක ගාථාවක්වත් පූර්ණව දන්නේ නැහැ. අපේ පින්වතුන් දානවා දිත්තේ දිට්ඨමත්තම් බවිස්සති කියන ගාථාව ශ්‍රවණය කරනකොටම ධාල් ජීවර කියන මේ තැනත්ත මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. අපිත් ඔය ගාථාව කියනවා. දැන් අපි හිතන් ඉන්නවා අපි ඒක දන්නවා කියලා. නෑ, අපි ඒක දන්නේ නෑ තාම. අපි ඒක හරියටම දැනගන්න දවසේ අපිත් රහත් වෙනවා. ඒ නිසා අපිට කළ යුතු කාර්යය කුමක්ද? ධර්ම ගවේෂණය කිරීම. මේක මොන විදියටද ධාරු ජීවර දුකේ? අන්න ඒකයි අපේ පරිශ්‍රමයේ යෙදෙන්නේ. ඒ වාගේම අපේ තවත් භාවනා කර්මස්ථානයක් ලබා දෙන චූලපන්තක හමුවුවාට පොඩි රෙදිකෑල්ලක් ලබා දීලා පිරිමදින්න කිව්වා. පිරිසුදු වේවා, පිරිසුදු වේවා, රජෝ හරණම්, රජෝ හරණම්. ඒක පිරිමැද මැද ඉන්නකොට රහත් බවට පත් වුණා. අනේ අපිට හිතුණද මමත් මේ සුදු රෙදිකෑල්ලක් අරගෙන මේ රහත් වෙච්ච කර්මස්ථානයක් නේද මේක මමත් කරන්න ඕන කියලා? නෑ, අපි කල්පනා කළේ නෑ. මොකද අපිට වේලාසනින්ම කරුණු දැනගෙනයි ගමනක් යන්න ඕන. නමුත් මේ නිවන් මගේ නෙමෙයි. පුදුමාකාර විදිය අසිරිමත් දෙයක්. පුතජන භාවයේ ඉඳගෙන දැකලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මනස අතහරිනකොට, සංඥා ටික අතහැරලා තමන් විවෘත වෙනකොට අන්න ලෝකයෙන් අපිට දැනෙන ඒ උදාහරතර නිදහස තමයි, ඒ මමත්වයේ පලා යාම තමයි අපේ අධ්‍යාත්මික නිදහසේ ඇරඹුම බවට පත් වෙන්නේ. මේ ලෝකයේ තත්ත්වාකාරය දකින්නේ කිසි කෙනෙක්. ඒ හැමෝම දකින්නේ දෘෂ්ටිගතවයි. අපේ පින්වත් ශාමලි තිසේරා මැතිණිය ප්‍රධාන ඖෂධ වේදිනී කාසල් රෝහණ ඔය දරුවන් උපත ලබන ස්ථානයේ තින් උපත ලබපු දරුවෙක් ළඟට ගිහිල්ලා අපේ පින්වත් කල මැතිතුමනි, චන්දන් තිසේරා මැතිතුමනි, අපි අහමු පුතේ ඔයාගේ ජාතිය මොකක්ද? තාම වටේට දුන්නේ නැහැ. පුතේ ඔයාගේ ආහාර මොකක්ද? තාමත් මට ඒක දැම්මේ නැහැ. මොකද අම්මයි තාත්තයි දෙන්න ආගම් දෙහික ඉන්නේ. මම කොහොමද අල්ලලා දාහිතන්නේ? එහෙම නැත්තම් ගිහින් ඇහුවෝ නා දුප්පත් පෝසත්. තාම මන් දන්නේ බැංකුවේ කුක්ෂර සල්ලිත් දෙන්නේ. ඔය ආකාරයෙන් ඔය දරුවගේ ප්‍රකාශය ලැබෙනවා. එහෙමනම් අපි ළඟ මේ මොකද තියෙන්නේ? මානය. එහෙම නැත්තම් දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය මත අපි සතුටින් ඉන්නව නම් කමක් නැහැ. දැවෙනවා. හීනමානය නිසා එහෙම දැවෙනවා. අධිමානය නිසා එහෙම දැවෙනවා. මනස පුච්ච ගන්නවා. ගොඩක් පිච්චෙනවා. ඒක තමයි තියෙන தত্ত্বය. අපි කාටත් ඒක තියෙනවා. අපේ බබුල කමාරාත් මැතිතුමන්ට මම දවසක් දුරකථනයෙන් අමතලා විමසුවා. අපේ මහත්තයා සබුදුක කොහොමද? එතකොට මට ලස්සන ධර්මයේ උත්තරයක් ලබා දුන්නා. මම ගොඩක් කලාවට මතක් කරනවා. ස්වාමීන් වහන්සේ සැපසේ දුක් විඳිනවා. ඒක තමයි රචනය. ඒ කියන්නේ අපි කාටත් භෞතික දේවල් තිබ්බට මේ අධ්‍යාත්මික සෝය ආරෙන්න වෙන දෙයක් නෑ. එතුමන් බල භාවනා කරන කෙනෙක්. ඉතින් මේ අධ්‍යාත්මික සෝය ඇති කර ගැනීම සඳහා අපේ පින්වතුන් ධර්මශාලාව හදනව පමණක් නෙමෙයි, අපේ පින්වතුන් මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. බොහෝ ධනයන් තියෙන, බොහෝ නිලයන් තියෙන පිරිසක් පින්වතුනේ, පින්වතුනි, ඒ වගේම අපේ පින්වත් ගරුආචාර්ය මහතුතුමනි, ඒ සියලු දෙනාම ඒ මිලතල තානාන්තර වූ ඉඳලාගෙන සිටීමෙන් වැඩක් නැහැ. අපි ධර්මයට නම් අපි හැම දෙනා මේ සියවස ඇතුළතදී මේ මහ පොළොවේ පස් වෙනවා. මා ඔබට දින කියාගෙන යන්න හරියට වීසා එකක් ගහලා ජීවත් වෙනවා වගේ මේ රටේ. අපි 2020 අපේ වීසා එක කැන්සල් වෙයිද අපි දන්නේ නැහැ. 2030 වෙනකොට, 2040 වෙනකොට, 2050 වෙනකොට අපි කවුරුත් හම්බ වෙලා කතා කරමු මේ වගේ 2100 දී ඔබ යෝජනාවට එකතුද 2100 දී මොනවා අපි කතා කරන්නේ ඇයි එහෙම දේවල් හිතන්න ඕන හිත ඇතුලේ තියෙන වැරදි මාන්‍යයන් පාලනය කරන්න පුළුවන් මෙවැනි දේවල් හිතනකොට අලුත් ඥානන ගුණ දර්ශන අපිට පහල කරන්න පුළුවන් වේගයෙන් මමත්වයේ ඔස්සේ ගලාගෙන එන වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව අන්ත නෙමේ හානි කර දායක තමන්ගේම ශරීර අංගවලට තමන්ගේම මානසික ස්වභාවයට තමන්ගේම සසරට එක පුරුදු කරනවාට පත්වෙනවා අපේ ලෝකනා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා ස්වාමීන් අපි මැරුණොත් කොහේ යයිද කියලා විශ්වාස කරන්න බෑනේ ඒ පිළිබඳව අදහසක් ගන්න බුදුරජාණන් වහන්සේ උදාහරණයක් කියන්නේ මාගේ තිරෝගුරු අමාමයාගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. පොල් ගහක් නැගෙනහිර පැත්තට නැමිලා තිබුණු ඒ ගහ මුලින් කැඩෙනකොට කොහරද වැටෙන්නේ කියලා. ස්වාමීන් නැගෙනහිර තමයි. දකුණු දිශාවට, බස්නාහිරට, වම් දිශාවට මේ ආදී වශයෙන් විමසනවා. ඒ පැත්තට ඒ පොල් ගහ මුලින් කැඩෙනකොට වැටෙනවා වගේ අපේ ජීවිතේ හදවතින්ම පිටින් නෙමෙයි මේ පින් කරන්නේ පිටින් නෙමෙයි පව් කරන්නේ පිටින් නෙමෙයි හදවතින්ම ඔබ කොහාටද නැමෙන්නේ අන්නේ පැත්තට තමයි ඔබ ගලාගෙන යන්නේ ඒ නිසා ලෝකයට ඔබ පේන විදිය නෙමෙයි වැදගත් තමන්ට තමන්ව පේන විදිය ලෝකයේ සියලු දෙනාම එකතු වෙලා තමන්ට ප්‍රශංසා කරනවට වැඩි තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරනවා සතුටක් ඒක. තමන්ගේ හිතත් එක්ක තමන්ට ජීවත් වෙද්දී තමන්ට ලැබෙනවා නම් මානසික සුවයක්. ඒ තමයි තමන්ගේ නිවැරදි ධාවය. තමන් වැරදි නම් තමන්ගේ හිතත් එක්ක සුවයෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන මත්ද්‍රව්‍ය, මත්පැන් අවශ්‍ය වෙනවා, මුං වැටි අවශ්‍ය වෙනවා. ඒයි සිතෙන් බොහෝ අසාධාරණ වැඩ අපින් සිද්ධ වුණා. අවිදදායේදී සිද්ධ වුණා කියලා කම්පාවට පත් වෙනවා. ඒ නිසා රජුන්ගෙන් සම්මාන ලැබනවට වඩා ලෝකාධිපත්‍ය රජ කෙනෙක්ගෙන් සම්මාන ලැබනවට වඩා අපිට වැදගත් අපේ හිතෙන් අපි සම්මානයක් ලබා ගන්නට ඕන. ඒ ලබා කර ගැනීම තුළ තමයි අපිට අවිද්‍යක ජීවත් වෙන්නේ කියලා කියන්නේ. හිත සංසුන් වෙනවා සත්‍යර්මයේ අසන්නකොට. මේ සද්ධර්මය ලෝකයේ අසන්න කැමති පිළිබඳ අගමැති තුමනි. ඒ අසන්න කැමති නිසාම පරේක්ෂණ කාලය තුළම සම්මා සමාධි ලෝකම් කියන මේ වෙබ් අඩවිය 20,000කට අධික ප්‍රමාණයක් අපේ වෙබ් අඩවියෙන් ධර්ම දේශනා අසන්නට ඇතුල් වීම මහත් සතුටක්. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් YouTube එක හරහා ශ්‍රී ලංකා බුදුබණ දේශනා අසන්නට ලැබීම ලෝකයේ පිරිස අසන්නට ලැබීම සතුටක්. ගම් අල්ලගන්න යන්නේ නැහැ. ගමේ පන්සලට කරදරයක් වෙන්නේ නැහැ. මම ලෝකෙට බණ කියනවා පමණයි. මම බුද්ධ පුත්‍රයෙක්. මගේ පන්සල ඉස්සරහා තව පන්සලක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හැදුණොත් සතුට වෙන්න පුළුවන් හිතක් මට තියෙනවා. ඒකට මම බුද්ධ පුත්‍රයෙක් නිසා. ඒ නිසා භික්ෂූන් වහන්සේ කෙනෙකුටත් මේ රටේ මේ ලෝකේ ඕනෑම තැනක ස්වාධීනව ජීවත් වීමේ කුටියක් හදා ගැනීමේ අයිතිය තිබිය යුතුයි. ඒ අයිතිය තුළ අපි කවුරුත් මානව ධර්ම වලට ගරු කරගෙන ජීවත් විය යුතුයි. ඒ ජීවිතය තුළ අපිට මහත් සහනයක් ලැබෙනවා. අපි නිසා ජීවිත සහනය ලබන්න බොහොමයි. ජීවිතේ නිවා ගන්න බොහොමයි. ඒ ජීවිතේ නිවාගෙන අපිට ලබා දෙන සුදුපාවර තමයි අපිට සතුට. ඉතින් මේ ධර්මශාලාවේ නිවෙන ප්‍රමාණය බොහොමයි. ඒ නිවෙන හැම මොහොතකම මේ අවස්ථාවට සහභාගී වුණු අපේ පින්වත් සංඝරාමාත්‍යතුමාට වාගේම මේ ගොඩනගාගෙන කටයුතු කරන සියලුම දේ ඉහලින්ම කටයුතු කරපු පින්වත් චන්දනතිසේරා මැතිතුමන්ට ශාමලිතිසේරා මැතිනියට ඒ දේනියන් දෙපළට ආදී පිරිසට බොහොම පින් අයිති වෙනවා. ඒක තමයි සතුට කියන්නේ. ජීවිතේ සතුට වෙන්න පුළුවන් දෑ බොහොම කරන්න. මතක් කර කර සතුට වෙන්න පුළුවන් දෑ බොහොම දේ කරන්න. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ධර්මය. අමරිකාව හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කියලා තිබුණේ මම හොඳ දෙයක් කරන විට මට දැනෙන්නේ යහපතයි. එයයි මගේ ආගම කියලා කිව්වා. එහෙමනම් ඔබගේ ආගම විය යුත්තේ වෙන කිසිවක් නොවේ යහපත. හදවතට දැනෙන යහපත. යහපත හදවතට සෞම්‍යයි. ඒක මරන්නේ විද්‍යාත්මකයි සෞම්‍යදේ සැහැල්ලු දේ උඩපා වෙනවා. ගොරෝසු දේවල් යටට යනවා. ඒ නිසා අප පුළුවන් තරම් සෞම්‍ය හිත ඇති කර ගැනීමට මහන්සි වෙනවා. සම්මුති ජීවිතය කියන්නේ එකක්, අධ්‍යාත්මික ජීවිතය කියන්නේ එකක්. සම්මුති ධර්ම තුල එලෙස හැසිරෙන්න පවතින අධ්‍යාත්මය තුල තමන් ඉතා නිවැරදි දර්ශනයකින් යුක්තව ජීවත් වන්නට අදිෂ්ඨාන කරගන්න. නිතර නිතර සද්ධර්මය අසන්න, හැබැයි ධර්ම අවබෝධය ලක් ස්වාමීන් වහන්සේගේ ධර්මය පමණයි. එසේ නැතුව ධර්ම දේශනා කියලා වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම්, පතුරවණය වහන්න එපා. ඒව ඇසීමෙන් සිදුවන්නේ මහා හානිය. ඒ නිසා එවැනි හානිදායක තත්ත්වයක් ඇති නොවන්නට කවුරුත් වග බලා ගන්න ඕනේ. ඒ නිසා කරුණාව, දයාව, මෛත්‍රියට කියන එහාට ගිහිල්ලා අපි හැමදෙනාම මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගැනීමේ මේ සිසිලස ලබන්නට ඕන. කෙනෙකුට මෛත්‍රී සිත් ඇති කරගන්න කිව්වොත් මෛත්‍රී සිත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ඉවසීම පුරුදු වෙන්න කියලා කිව්වොත් ඉවසීම පුරුදු වෙන්නේ නැහැ. තරහ ගන්න එපා කිව්වොත් තරහ නොගෙන ඉන්නේ නැහැ. වැරදි වැඩ එපා කිව්වොත් වැරදි වැඩ නොකර ඉන්නේ නැහැ. ඉතින් අපිට ලෝකේ පාලනය කරන්න නීතියක් තියෙනවා. ඊළඟට ධර්මයක් තියෙනවා. නමුත් මේ නීතියක් ධර්මයක් මිනිස්සෙක් අන්තිම තැනට කුපිතව කොහොමද පාලනය කරන්නේ? පාලනය කරන්න පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ මරණයට බය නම් දඬුවමට බය නම් පමණයි. මරණයටත් දඬුවමටත් ලෝකෙ පාලනය කරන්න බැහැ. තමන්ගේ මරණයටවත් බය නැති මිනිස්සු ලෝකෙ ඉන්නවා. ඉතින් තමන්ගේ ජීවිතයට තමන් ආදරය කරන කෙනෙක් බවට පත් වීමයි ප්‍රධානය. දෙවෙනි කාර්යය තමයි ලෝකෙට ආදරය කිරීම. ලෝකෙට ආදරය කරන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබ ආදරය නම් ලෝකයට ආදරයේ ස්වභාවයෙන් ගලාගෙන යනවා. ඔබ හොඳට මල් පිරුණු, පල දැරුණු මහා ගසක් නම් ඒ ගස යටට නිරන්තරයෙන්ම මිනිසුන් සෙවන ලබන්නට එනවා. ඒ වගේම කුරුල්ලන් ආදී ආහාර ලබන්නට එනවා. සමනල ආදී ඒ ගස ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා ඔබ ඵලදායී ගසක් නම් ඔබ වටා බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබ අධ්‍යාත්මික වශයෙන් පෝසත් කෙනෙක් වෙන්න, මානසික වශයෙන් පෝසත් කෙනෙක් වෙන්න. ඒක තමයි ඔබට තියෙන ධර්මතාවය. අපි කල්පනා කරමු අපේ මනස මොන විදියට සකසා ගත්තොත්ද මේ ධර්මය දකින්න පුළුවන්. අපි හැම විටම බලාපොරොත්තු වෙන්නේ මනසට බර ලොකු ආකල්පයක් අපිට ලැබෙන්න ඕන කියලා. එසේ නොසිතිය යුතුයි නිර්වාණය පිළිබඳව කල්පනා කරමු. නිර්වාණය දෙසට අපේ සිත යොමු කළාම ඒ දෙසින් අපිට සංඥාවක් ගලාගෙන එන්නේ නැහැ. ටිකක් හිස් බවක්, ශූන්‍ය බවක් තමයි දැනෙන්නේ. ඒකට හේතුව මේ සංස්කාරකයන්ගේ නිරෝධ වෙච්ච ස්වභාවයකුයි තියෙන්නේ පිටු. මේ නිරෝධ මාර්ගයක්, මේ නිරෝධ සංඥා සහිතයි තියෙන්නේ. මේ නිරෝධ සංඥාව දිගේම තමන්ගේ මනස යොමු කරන්න තමන් උත්සාහවත් වෙන්නේ. එතකොට මනස සැහැල්ලු කරගන්න පුළුවන්. අපි බොහෝ බෞද්ධක දෑ දකිනවා. ඝනත්වයේ දේවල් අපි දකිනවා. ඊළඟට ඒව අරුණට පස්සේ අපි දකින්නේ ශූන්‍යතාවය. ශූන්‍යතාවයත් අපි පහු කරගෙන ගමන් කළොත් අපිට මොනවද පේන්නේ? අන්න ඔබේ සංඥාවට අසුවේ නැති කාරණේ ගියයි. ඔබ අන්න එවැනි දෙයක් පරිශ්‍රණය කිරීමයි පටිසෝතගාමි කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොව, ඉන්ද්‍රිය සාපේක්ෂිත නොව, ඉන්ද්‍රියන් ඉක්ම වූ කාරණයක් තමයි මේ පටිසෝතගාමි ක්‍රමය කියන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ඇස, කන, නාස, දිව, ශරීරේ, මන කියන ඉන්ද්‍රියන් නැහැ. ඒවයින් තොරව මේ ලෝකයේ කෙනෙකුට අධ්‍යාත්මය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම සුවදායි ජීවිතය ගත කරන කෙනා. එයාට අතීත ප්‍රශ්න නැහැ, අනාගත ප්‍රශ්න නැහැ, වර්තමාන ප්‍රශ්න නැහැ. එයා කාලේ නිදහස් වෙලා ඉන්නේ, අකාලිකයි. මේ තුන් කාලයෙන්ම දැකලා මේ තුන් කාලයෙන්ම නිදහස් වෙලා. කාලයක් නැහැ. තමන් පිළිබඳව මාන්‍යයක් නෑ. මාන්‍යයක් කියන්නේ සමහර අය හිතනවා මම හරි දුර්වල කෙනෙක් කියලා. ඒක බාර ගන්න අයත් ඉන්නවා. සමහර අය හිතනවා මම හරි ශක්තිමත් කෙනෙක් කියලා. ඒකත් බාර ගන්නවා. ඒ මොනම ආකාරයකින්වත් තමා පිළිබඳව තමා නොසිතන සවිශේෂී ඉන්ද්‍රියේ මෝහ දර්ශනය තුළ ජීවත් වෙන කෙනාට අර කියන්නා වූ කිසිම වේදනාවක් නැහැ. මම දුප්පත් කියලා හිතාගෙන විඳින වේදනාවක්වත්, මම පෝසත් කියලා හිතාගෙන විඳින වේදනාවක්වත් ඒ හිතේ නැහැ. ඒ නිසා තමන්ගේ හිත නිරෝධයි, නිදහස්, චේතෝ විමුක්ති කියන ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ දර්ශනය බුදුහාමුදුරුවෝ පෙන්නේ මේක කාලයක් අහනකොට තේරෙනවා. ඒ ඇසීම තුළ තමන්ගේ හිතේ ලෝකෝත්තර ශක්තිය වැඩෙනවා. වැඩිම තුළය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත පින්වතුන් මේ අවස්ථාවෙන් සිටිනවා. ඒ අය මෝඩ පහේ අය නෙමෙයි. වෛද්‍යවරු, නීතිඥවරු, හමුදා ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් ආදී ප්‍රභු පින්වතුන්. ඒගොල්ලෝ බොරු කියලා නවත්තන්න පුළුවන් අය නොවේ. පුළුවන් නම් ඒ ඇත්තන්ගෙන් අහන්න ඕන. ඒ නිසා පින් කියන මායිමෙන් ලබා දුන්නු ධර්ම ශාලාවකුත් නෙමෙයි. අපි හොඳින් හඳුනාගෙන, ධර්මයෙන් හොඳින් හඳුනාගෙන පින්, කීර්ති, ප්‍රශංසා, ප්‍රසිද්ධ, ලාභ, සත්කාර මුකුත්ම නැතුවයි චන්දරතිසේර මැතිතුමන් මේක කරන්නේ. අටුම තරමේ ඉස්සරහා පුණ්‍යානුමෝදනා ලෑල්ලවත් එතුම හදලා ගෙනල්ල දුන්නේ. ඒක මගේ සල්ලි වලින් මම හදලා මම කැමැත්තෙන් ගන්නේ. ඉතින් මේ සියලුම කර්තව්‍යයන් මහත්සේ අපහැරීමෙන් තමයි එතුමන් කරේ. ඒ නිසා ඒ ජීවිතයේ එවැනි ආකාරයට පෙරලෙන්නේ ධර්මය නිසා. මේ ලෝකේ කවුරු නම වෙනුවෙන් පුරකද්දී, බලය නිලය තානාන්තර වෙනුවෙන් සටන් වදින්දි අපට හැකියාව තියෙනවා අපේ ගමන් මඟ තුළ නෙවැරදිව අපි ඒ දේ කරන්න ඕන, ගමනක් යන්න ඕන. භෞතික දේ අදහරින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ගමන් මඟ තුළ දැහැමි මාර්ගයක් අපිට අනුගමනය කරන්න පුළුවන් තැන අපි මානසික සහනයේ මේ ගමන් මඟ යනවා. ඒ ගමන් මඟ තුළ තමයි අපි වඩා පරිණත වෙන්නේ, වඩා සතුටින් ජීවත් වෙන්නේ. අන්න එවන් වූ ජීවිතයක් තමයි පින්වතුනි සුවඳවත් සිල් සුවඳහමන ජීවිතයක් වෙන්නේ. එහෙම නැතුව මේ පිටින් පාන්සල් කොච්චර කිව්වත් ඔය වැඩේ වෙන්නේ නැහැ. පිටින් නීති කොච්චර තිබ්බත් වැඩක් නැහැ. උසාවි කොච්චර තිබ්බත් වැඩක් නැහැ. අධ්‍යාත්මික ප්‍රබුද්ධ බව මිනිස්සුන් ළඟ නැත්නම්, ඒ අධ්‍යාත්මික ප්‍රබුද්ධ බව ඇති වෙන්නේ මිනිස්සු ලෝකේ වැරදි වැඩ කරන්නේ නැහැ. කාටවත් අහිතක් අනර්ථයක් වෙන වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව එයත් ප්‍රබුද්ධයි. ඒ නිසා මේ සමාජය ප්‍රබුද්ධ කිරීමේ මහා කාර්යභාරය අප සියලු දෙනාටම, කරු ජනාධිපතිතුමන්ට, කරු අග්‍රාමාත්‍යතුමන්ට ඇතුළු සියලු දෙනාටම පැවරිච්ච කාර්යයක්. මේක ලස්සන රටක්, ස්වභාවයෙන්ම දියුණු වෙච්ච රටක්. ඒ දියුණුව තුළ වඩා සතුටින් ජීවත් වෙන්නට පුළුවන් වටපිටාවක් අපි හදාගන්න ඕන. ජාතික, වාර්ගික, ආගමික ભેද මේ දෘෂ්ටියක් කියලා අපි තේරුම් කරගන්න ඕන. අපි සියලු දෙනාම සංකල්ප වලින් අතරමං වෙලා ඉන්නේ. මම මේ සංකල්ප වලින් අතරමං වෙච්ච කතාව තේරුම් ගත්ත දවසක් තියෙනවා. ඒ දවස පිළිබඳව මම පොඩ්ඩක් මතක් කරන්න. දවසක් අපේ කඳුබොර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විදේශිකයෝ භාවනා කරනවා. ඒ භාවනා කරන මොහොතේදී, භාවනා කරන කාලය තුළ විදේශික මහත්මේ පොල් වෙලිගසමින් සිටින තැනකින් ගමන් කරනවා. මේ සුදු මහත්මයා කියනවා ඒ පොල් ගෙඩිය දැකලා මේකට කපනවා කියලා. ඒ පොල් ඔයන සීය කියනවා මේ සුදු මහත්මයා දෙක හඳුන්වලා දෙනවා මේක පොල් කියලා. ඉතින් සීය පොල් කියනවා අර සුදු මහත්මයා කපනවා කියලා. සීය අවසානයේ දැනගුණා අර සුදු මහත්මයාට මොකද මේ මිනිස්සු වෙන මොකද්ද කියනවා මේක පොල් කියලා. ඉතින් ඇත්තටම මට සිතුණා මේක කපනන්ත එහෙම නැත්නම් පොල්ද කියලා. ප්‍රශ්නයක් ඇතිවෙනවා අග්‍රමාත්‍යතුමනි. එදා තමයි මම තේරුම් ගත්තේ අපි මහා බ්‍රහ්මන් කිව්වත්, මොන දෙවියන් කියලා කිව්වත් මේ පොල් කොකොනට් මාරු කරගත්ත මාරුවීමක් නෙමෙයි කියන්නේ. ඒ නිසා මෙතනින් අපි පුළුවන් කව තියෙනවා අපි හැමදෙනාටම මේ ලෝකයේ මේ සංඥා පද්ධතියක් තුලයි අපි ඉන්නේ. ඒ සංඥා නිරෝධයක් ඇති කරගත්තොත්, අපි හැම දෙනාට පුදුමාකාර මානසික සහනයක් ඇති කරගන්න පුළුවන් කියන කාරණේ. ඒ වගේම මේ සමාජය තුළ අපි කල්පනා කරන්න ඕන අපේ මේ ඌනතාවය නිසා අපිට ඇතිවෙන විවිධ පිළිහැර තියෙනවා. කියන්නේ නොසෑහෙන කම නිසා. මෙන්න මේ කතාව හරිය වැදගත් අපි හැම දෙනාට. ගෙම්බෝ පිරිසක් දවසක් සක්‍ර දේවේන්ද්‍රයට කෑ ගහලා කියනවා අපිට නායකත්වයක් ලබා දෙන්න කියලා. ගෙම්බු හැමදාම කෑ ගහනෝනේ. ඉතින් ඒ කෑ ගැසීම තුළ මේ සක්‍ර දේවේන්ද්‍රයට එහෙම නැත්නම් මහා බ්‍රහ්මයට සංකල්පයක් කරුණ හඳුන්වා දෙන්න තියෙන ඒ සංකල්පය තුළ කෑ ගැසනවා අපේ තුලින් කතාවක් ඉගෙන ගමු. ඉතින් ඒ කෑගසන වුණ නායකත්වයක් කියලා මේ සක්‍ර දේවේන්ද්‍ර කල්පනා කළා. මේගොල්ලන් නායකත්වයක් තුළ තිබෙන්න ඕන ආරක්ෂාව, රැකවරණ සහ පහසුව. ඒ සඳහා ඒගොල්ලන්ට නායකත්වයක් හැදී ලබා දුන්නේ සිදුරු සහිත කොටයක් මේ නිලට ඇදලා දැම්මා. ඉතින් මේ කාලයක් මේ කොටය මත සිදුරු තියෙන ගැරඬීම આવොත් එහෙම රින්ගනවා මේ සිදුරු අසට ආරක්ෂිතයි. ඒ වගේම දවල් කාලෙට කොටේ මතට නැගලා තමන්ට පුළුවන් ශරීරයේ වියලා ගන්න අවශ්‍යයෙන් අවව තපින්න පුළුවන්. දැන් මොහොම කාලයක් ඉන්නවා. මොහොම කාලයක් ඉන්නකොට මොකද කරන්නේ? ආයි මේ දැන් මුටික කෑ ගහලා කියනවා මේ නායකත්වය අපිට නැදන්නේ. මෙයා කිසිම සම්බයක් නැහැ. ඔහේ ඉන්නව වැඩක් නෑ අපිට නව නායකත්වයක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ මේක දැන් මම කල්පනා කරලා මහා රත්නය හොඳම දේ ලබා දුන්නා. යාට ආරක්ෂාව, සුවය, පහසුව තියෙන කොටයක් ඇතුළත දැම්මා. දැන් ඒකේ ඉන්න බෑ කියලා ආයිකා ගන්න සක්‍රීය නායකත්වයක් කියනවා. ඊට පස්සේ මහා රත්නය කරපු වැඩේ තමයි මේ සක්‍ර දේවේන්ද්‍ර කොටේ ආයගත්තා. අරගෙන මොකද කරේ? අරගෙන දැම්ම ගැන්දී. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සක්‍රීය නායකත්වය තුළ අරගෙන කොටි කොක්කෝ ගිලල දැම්මා. ඒ නිසා අපි මේ සමාජය තුළ නොසෑහෙන කම නිසා සමහර වෙලාවට කරගන්න දේවලු ඕක තමයි. ඒ නිසා ගැඹුරු ප්‍රඥාවකින් යුක්තව මේ සමාජයේ මිනිස්සු කටයුතු කරනවා නම් මේ නොසෑහෙන කම තුළ ඒ වගේම පිරිහීම කියන කාරණයට ගමන් කරන්නේ නැතුව තමගේ ජීවිතයේ අධ්‍යාත්මික හා භෞතික මනස සංවර්ධනයකින් යුක්ත පාලනයකින් යුක්ත උදාාරතර ලස්සන ජීවිතයක් ඉන්නවා ගන්න අපි හැම දෙනාටම උපකාර වේවා. ඒක ශක්තියක් බවට පත් වෙනවා. ඒ ගමන මඟ තමයි අපි ධර්මයෙන් මතක් කරන්නේ. මේ හැම සංඥාවකින්ම අපිට බලයක් ඇති කරනවා. හැම ප්‍රශ්නයකටම පිළිතුරක් කලින් අපි ළඟ තියාගෙන ඉන්න ඕන. ප්‍රශ්න හොයා ලැබුණට පස්සේ පිළිතුරු හොයාගන්න එක නෙමෙයි. ජීවිත ගමන කියන්නේ කැලෑ ගමනක් වගේ. වරක කටුවෙති අතරින්, වරක මඩවගුරු තුලින්, වරක ඉතාම ගිරිදුර්ග කඳුවලින් අපිට යන්නට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවන්වල නැමිල යන්න ඕන තැන නැමිලා, බඩගාල යන්න ඕන තැන බඩගාලා, අයින් වෙලා යන්න ඕන තැන අයින් වෙලා අපිට දවන් කිරීමේ මානසික හැකියාවක් තියෙනවා. මේ සමාජයත් එහෙමයි, මහා කැලෑවක් වගේ. ඉතින් මේ කැලෑ ගමනක් යන්නේ කෙසේද? ඒ වාගේම මේ සමාජය තුළ හැසිරිය යුතුයි කියන සිද්ධාන්තය හිස මත දරාගත්තොත් මේ සමාජය තුළ ඔබ හිතන ඕනෑම ඉලක්කයකට ගමන් කරන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. අපි මේ ස්ථානයට මුල්ගල වශයෙන් තැබුවේ පින්වත් චන්දසේර මහතුමන්. දඹදිව ලෞතර බුදුරජාණන් වහන්සේ 19 අවුරුද්දක් වැඩ සිටි දේවරම් මහ විහාරයේ ලබාගෙන ආපු ගඩොල් කැටය. එහි සිටි ආරක්ෂක අංශයෙන් විමසලා ඒ ගල් කැටය ලබා ගත්තේ. ඒ ගල් කැටය තමයි අපේ පින්වත් චන්දන තිසේරා රජතුමාගේ පින්වත් සුරතින් සාමලේ තිසේරා රජතුමාගේ පින්වත් සුරතින් මෙහි තැන්වේ. ඒ ලැබීමේ තුන් මාසක් ඇතුළත මනස්කාන්ත වූ ධර්මශාලාව විමසලා. ඒ විමවීම සිදු වුණෙත් අන්නේ උදාහරතර පුණ්‍යතර ශක්තිය නිසා, ඒ ප්‍රාර්ථනා බලය නිසා, අදිෂ්ඨානය නිසා. දකින අයට සතුටු වෙන්න පුළුවන්, හිතන අයට සතුටු වෙන්න පුළුවන්, කායික සුවය ඇති කරගන්න, මානසික සුවය ඇති කරගන්න, දෙලොව යහපත ඇති කරගන්න අපි හැම දිනකටම පුළුවන්. අපේ හිත බස්නාහිරට නැමිලා තියෙනවා නම් කම්බි ටිකක් හරි දාලා ඇදලා බැඳලා හරි අපි නැගෙනහිරට නවමු. එතකොට අපි සසර හොඳයි. මේ ආත්ම භාවයේදී එක තනතුරක් ලැබලා ලබනාත්ම භාවයේදී වෙන කිසිම තනතුරක් ලබන්න ඕනේ නැහැ. අපි හැමෝටම තනතුරු තියෙනවානේ. දැන් මාත් ස්වාමීන් වහන්සේ මටත් තනතුරු තියෙනවා. ඉතින් හිතනවා නම් බල මාන්නයක් ඇති කරගන්න, ධන මාන්නයක් ඇති කරගන්න, දෘෂ්ටි මාන්නයක් ඇති කරගන්න ඕන තරම් වටපිටාව තියෙනවා. පන්සලක් තියෙන පරිහරණයට, ඒ වගේම වාහනයක් තියෙන ගමන් බිමන් යන්න, බඩන මොනවා හරි කෑවා අපි කාලයක් ජීවත් වෙයි, ඊට පස්සේ දෙනවා ඉච්චා. හැබැයි මේ ජීවත් වෙන කාලේ තම මොනතරම් සතුරු දහයක විදිහට ජීවත් වුණාද, ලොවට කරව මෙහෙම මොකක්ද කියලා කල්පනා කිරීමයි වැදගත්. සසර යහපත් කර ගැනීමත්, සසරට යහපතක් ඇති කිරීමත් කියන මේ කර්ම කාරණා සියල්ලම ඉෂ්ට සිද්ධ කිරීමෙන් තමයි අපිට දෙවන සහනය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ මනස 100%ක් ඔබට විවෘත කරන්න පුළුවන් නම් ඔබ මේ මොහොතේදීම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම නැති කරපු සුවිශේෂී අවස්ථාවකට ඔබ පත් වෙනවා. ඔබ කිසි විටක ඔබේ මනස විවෘත කරන්නේ නැහැ. සෑම විටම පුජ්‍යලත්වයේ ග්‍රහණය තුළින් දෘෂ්ටියක සිර කරනවා, සංකල්පයක සිර කරනවා, වචනයක සිර කරනවා. ඔබ කොන්දේසි විරහිතව ඔබේ මනස ඔබ විවෘත කරන්නේ. ඔබට ඔබේ තුල තියෙන සත්‍ය ඔබට දනවා. ඔබ නිවැරදි විය යුතු ආකාරය ඔබට දනවා. ඒ තුල නිවැරදි වන්නේ, ඒ නිවැරදි වීම තුල ඔබේ මනසට ලැබෙන්නේ මේ ස්වභාවික මහා ආචාර්යවත් වූ විශ්වීය ධර්මයයි. රාත්‍රියක් නොමැති, දහවලක් නොමැති, රැය දහවල ඉක්ම වූ රහතුන් මේ රාත්‍රිය ලිව්වේ නිසයි. යම්කොට පුළුවන් නම් කාලයේ ඉක්මවන්න ඒකයි. රාත්‍රියක් නොමැති, දහවලක් නොමැති, ඊට එහා දෙයක් ඔබ කල්පනා කළාද? ජීවිතේ කවදාවත් නොසිතා නැති ඔබ ඊට වැඩි දෙයක් අපි හිතන්න ඕන කියලා කල්පනා කරන්න ඇති ඇති. ඇයි එහෙම නොසිතුවේ? මොහොතක් හිතලා බලන්න, රැයත් උදා වෙන්නේ නැත්තම්, දහවලත් හිතෙන් නැත්තම් කුමක්ද පවතින්නේ කියලා. ඒක හරි හිස් කතාවක් නේ. ඇයි ඒක හිස් කතාවක් වෙන්නේ? මගේ ඉන්ද්‍රියන් වලට ඒක ලැබෙන්නේ නැහැ, අල්ලගන්න බැහැ. බුදුහාමුදුරන් ගමම පින්තුනේ ඉන්ද්‍රියන් අතහැර යන ගමන. ඉන්ද්‍රියන් අතහැර යන ගමන. අපි කියන්න ඕන ධර්මය හරියට තේරුම් ගත්තේ නැති නිසා ඍණාත්මක සංකල්ප ටිකක් අපි බුද්ධාගමෙන් අරගෙන කාන්නේ නැති, අඳින්නේ නැති, නාන්නේ නැති, ජීවත් වෙන්නේ නැති, සල්ලි හම්බ කරන්නේ නැති, ඉතුරු කරන්නේ නැති, නිර්මාණශීලී වෙන්නේ නැති මෝඩයෝ පිරිසක් නම් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සුවඳ හමන සඳුන් කුටියක වැඩ හිටියා. අක්ෂර 19ක් විතර තිබුණයි කියලා කියන විශාල ප්‍රමාණයක දේවරම මහ විහාරයේ පැවතුනා කියලා සඳහන් වෙනවා. බොහෝම මල් ධානයක මන හරව සිටියා. බුදුහාමුදුරුවෝ මලින් පුදනකොට මල් බාර ගත්තා. බොහෝම සතුටින් ජීවත් වුණා. සෝවාන් මාර්ගඵලලාභී වෙච්ච විසාකා මහා උපාසිකාව බොහෝම ලස්සනට රූප රාජිනී බවට ඉන්ද්‍රියාවේ පත් වෙලා බොහොම දරුවන් මල්ලන් හදාගෙන බොහොම සොඳුරු ජීවිතයක් ගත කළා. ඒ නිසා සොඳුරු ජීවිතයකට මඟ පාදනව මිස ඔබේ ජීවිතේ විනාශ කරන ගමන් මඟක් නෙමෙයි ධර්මය. ඒක කරගන්න එපා. වැරදි විදියට අවබෝධ කරගෙන මේ ජීවිතේ ඍණාත්මකව අසුභවාදී විදියට බලන්න දුන්නොත් ජීවිතේ අසුභවාදී විදියට පේනවා. මේ අපේ ශරීරය පිළිබඳව මහා කුණු ගොඩක් කියලා හිතන්න ගියොත් ඉතින් මේක කුණු ගොඩක්. මේක හරි ලස්සනයි කියලා හිතන්න ගියොත් මේක හරි ලස්සනයි. මේක කුණු ගොඩක් උනත් මේක ලස්සන උනත් මේක ස්වභාව ධර්මය. ඒ නිසා මේ පිළිබඳව අපි කරදර වෙන්න ඕනේ නැහැ. ඒකට සංකල්ප දෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම සංකල්ප දීමින් අපේ මනසෙන් අපිට නිදහස් වෙන්න බෑ. ඒ නිසා ගොඩාක් දෙනෙක් බුද්ධ ධර්මය කියලා හිතන්නේ සුභවාදී ආකල්ප නැති කරලා අසුභවාදී ප්‍රේතේ මවාගෙන මේ භෞතික දේවල් ඔක්කොටම වෛර කිරීම, එහෙමත් නැත්නම් පිළිකුල් කිරීම තුළින් හිතේ නිවනක් හදාගන්න පුළුවන් කියලා. හිතේ නිවනක් හදාගන්න බෑ. කලබිරුණු මනසින් අසුබදායේ මනසින් සිටියොත් ඔබ අපායෙ උපදිනවා. ප්‍රීතිමත් සතුටෙන් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, හදවත පතුලෙන්ම සතුටු වන්න, හදවත පතුලෙන්ම උතුම් ධර්මයේ රඳවා ගන්න. ඒ තුල ඔබට යන්න පුළුවන් ගමන් මගක්. මා ඇබිරි පිටිය ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ඈත මහ කැලෑවකදී ඉදිච්ච දරුවෙක්. ඒ දරුව දකින්න දවසක් ගල් තලාවක ලස්සන මලක් පිපිලා තියෙනවා. ඒ මල පිපිලා තියෙන මොහොතේදී මා දැකලා කල්පනා කරන කාරණේ තමයි මේ මල ඉතාම ලස්සනයි. ඒත් මේ මහා කැලෑව මත පිපිලා තියෙනවා. මේ මල් පිපිලා සුවඳ හමල පර වෙලා යන ලෝකේ කවුරුත් දකින්නේ නැහැ. මම විතරයි දැක්කේ. ඒ වෙලාවේ කල්පනා කළා මමත් එහෙම වෙයිද? මමත් එහෙම වෙයිද කියලා. මගේ හිතට මම මතක් කළා නෑ. ඔබ එහෙම පර වෙලා යන්නේ නෑ. ඔබ මේ ලෝකයේ සිටින සමස්ත ජනගහණයෙන් හතරෙන් තුනකට ආමන්ත්‍රණය කරලා තමයි ඔබ මේ මහ පොළොවේ මේ දෙන්නේ කියලා මා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨානය තුළ අපි මුළු මහත් සමාජයටම ආදරය ගැන, කරුණාව ගැන, සමගිය ගැන, සංහිඳියාව ගැන කතා කරනවා, පැහැදිලි කරලා දෙනවා. අපි සියලු දෙනාම මනුෂ්‍ය බව මානව හිතවාදී ලෙස කල්පනා කරමින් ඒ වගේම අධ්‍යාත්මිකව අපිට තියෙන දෘෂ්ටි ජාලයක්. ඒ නිසා ආගමික දෘෂ්ටි වලින් අන්ධ වෙන්න එපා, ජාතික දෘෂ්ටි වලින් අන්ධ වෙන්න එපා, වාර්ගික දෘෂ්ටි වලින් අන්ධ වෙන්න එපා. මේ කිසි දෙයක් සත්‍යයක් නෙමෙයි. අපි ශ්‍රී ලාංකිකයෝ කියලා අන්ධ වෙන්න එපා, අපි පකිස්තානියෝ කියලා අන්ධවත් වෙන්න එපා, අපි ඇමරිකානුවෝ කියලා අන්ධ වෙන්න එපා. හැම රටකම මිනිස්සුන්ට යම්කිසි අන්ධභාවයක් ඇති කරලා තරගකාරීත්වයක් බොරුවට හදලා මිනිස්සුන් අපහසුතාවයට පත් කරන්න අවශ්‍ය නැහැ. සත්‍ය තුල මහා සැනසිලිදායක දියුණුවක් තියෙනවා. ඒ දියුණුව තමයි සැබෑම දියුණුව. අධ්‍යාත්මික මානසික සමබරතාවයේ තියෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කියලා ඒ ධර්මානිසංස බලය මේ මොහොතේදී ප්‍රමුඛ වශයෙන් අපේ ආරාධනාවෙන් මෙහි කැමිනි. ශ්‍රී ලංකා පදාචාර්ය වාදී ජනරජී ගරු අග්‍රාමාත්‍ය අපේ ටීම ජයරත්න මැතිතුමන්ට, මැතිතුමන්ගේ මව්පියන්ට සහ පවුලේ ඥාතීන්ට මා පුණ්‍ය ආනුමෝදනා කරන සතුටින්. ඒ වගේම බඳුල කරුණාරත්න මැතිතුමන්ට, මැතිතුමන්ගේ ඒ මව්පියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන කැමැති. එසේ මතක් කරන්නද මම මතක් කළේ අපේ පින්වත් චන්දනතිසේර මැතිතුමන්. මේ දායකත්වයේ දරන්නේ ධර්මශාලාව නිමවා, පස්සනා භාවනා මන්දිරය නිමවා චන්දනතිසේර මැතිතුමන්. එතුමන්ගේ මව්පියන් වන පීතිසේරා පින්වත් පියාණන් වහන්සේටත්, සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුවයි. ඒ වගේම ශාමණේර තිසේරා මෙතනගේ මව්පියන් වන වයේදී විජේරත්න පියාණන් වහන්සේටත්, දී විජේරත්න මෑණියන් වහන්සේටත් සසරේ තුරුණුවන් ඇසුර ලබන්නට ප්‍රාර්ථනායේ නිවන් දකින්නට මේ පින් හේතු පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චන්දර තිසේරා මැතිතුමන්, ශාමල තිසේරා මැතිනියට, ඒ වගේම සවින්දියා තිසේරා පින්වත් දියණියන්ට, ඒ වගේම සවී තිසේරා පින්වත් දියණියට තුරුණුවන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කටක මහෝත්සවයේ, ඒ වගේම මේ කාර්යභාරයන් තුළ මහා පුරෝගාමී කටයුතු කළතු අතුර කුමාර නෝකේ ආරච්චි පින්වත් මැතිතුමන්ට, සුමිත්‍රා නෝකේ ආරච්චි පින්වත් මැතිනියට, විමුක්ති පුතුණුවන්ට, විකුණු පුතුණුවන්ට සෙත් පතමින් පුණ්‍යානුමෝදනා කරනු ලබන්නේ වසර 33කට පෙර නිය පරලෝකීය එම් නෝකේ ආරච්චි පින්වත් පියාණන් වහන්සේටත්, වසර 8කට පෙර නිය පරලෝකීය වූ සී වීර කුමාර නෝකේ ආරච්චි පින්වත් මැතිතුමා අත්මන්ත, ඒ වගේම වසර 35කට පෙර මිය පරලොව ගියා වූ වයි සී ලූ පියාණන් වහන්සේට, ඒ වගේම මෑණියන් වන යූ ජී මේ මහත්මියට, ඒ පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. යූ ජී මේරි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අපි ප්‍රාර්ථනා කරමින් ධර්මාශාසනාව සම්පූර්ණවා. ආඛා සද්ධාච භුම්මද්ධා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්මස්සවනාං සංසබලේ හැමදිනාට දිනවය හසු පිණිස වේවා නිවන් පිණිසම වේවා
සාදු 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 ව්‍යාස්තාවේ අති පූජ්‍ය හැමිලිපිටි ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ධර්ම පරිශාර පූජා කිරීමට අතිගරු අග්‍රාමාත්‍යතුමා තන්දර ඉස්සරාමතුමා රතුරණ උපාරති මෙතුමා ප්‍රමුඛ දායක සභාවේ ආරාධනා
වෙන්නේ බුද්ධ ශාසනයේ කියන විදිහේ ආ ධර්මයට නැතුව ධර්ම ප්‍රචාරයෙන් නන්නාගේ උපකාර කළා වූ අය වෙත වක්කාමාදී තුමාගේ සමගිය කියන්නේ අවස්ථාවයි. පළමුව මෙවන් කුතුහලා ජාතිය දායක කොට බුද්ධ ශාසනයේ ඉතිහාසය වෙන්නේ ශාස්ත්‍රීය පූජා කළ අතිපූජ්‍ය පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෞතුන්‍ය වල ප්‍රේම සමරත්වම ඇතිවේ. සෑම අවස්ථාවකම ඉතාමත් ඕනෑකමින් දර්ශනය යන්තමින් දහම් යන්තම් උදරය කරදීම උදව් කරපු විදුහල්පතිවරයෙක් වට මහාචාර්ය හේස් බලසූරිය මැතිතුමා ඇමිලිපිටි ආනන්ද ස්වාමීන් වහන්සේගේ සොහොයුරු අනුර ප්‍රසාද් සමරවික්‍රම මැතිතුමා, සොහොයුරේ තුෂාරී සමරවික්‍රම මැතිනිය, දහම් විපාසයේ නිගමන කාර්ය කුරුලේශිය සොහේ කටකල මැන්කේරික සොහේ මැතිනිය, බාහනා මධ්‍යස්ථානයේ ප්‍රදේශක මණ්ඩල සාමාජික සියල් කටයුතු ලෙස ශ්‍රමේතා ධනය සහභාගී වන බ්‍රිගේඩියර් අශෝක පෙරේරා මැතිතුමා, අතිපූජ්‍ය ඇමිලිපිටි ආනන්ද ස්වාමීන් වහන්සේ කාර්යකුල සමීපව ඇසුරු කළ ඉන්ද්‍රසිංහ මැතිතුමා, චන්ද්‍රා විජේසිංහ මැතිනිය, සුමිත්‍රා රූපාරච්චි මැතිනිය සහ ඉතාමත්ම කෙටි කාලයක් තුළ මෙම දර්ශනීය දහම් ශාලාව නිර්මාණය කිරීමේ කටයුතු වල නියැලී සිටි දීජේ සුමිත් මහතා, අවස්ථාවෙන් පසු වෙනෙන්නේ කුඩා දක්වන් සඳහා අග්‍රමාන්‍ය තීන පිළිගැනීම අවස්ථාවයි. ජාතික ජීවනාදී දක්පත්වයි. මෙම උදාර සංකල්පය බැරදැරි කොටගෙන අග්‍රමාන්‍ය තුමා විසින් පාසලන අය වයසේ දුවා දක්වයි. දස දෙනෙකු වෙත තිරිග පිළිගැනීම මේ අවස්ථාවේ සිදු කෙරේ. කරුණාකර පාසලන දරුවන් ඉදිරියට පැමිණ ඒ තිරිග ලබා ගන්න.
Thank you.
ආරාමයේ සමාජවාදී ජනරජයේ එක වක්‍රම් මාත්‍ය බුද්ධ ශාසනාමය දීම ජයන්ත මෙහෙතුමනි මම ධර්ම සභාව ඇමති වෙට හොතුමාට කියන ආරාධනය
साधारण हम वगैरह ඒකේන හෝගේ වුන්දේය වීදිනම් මයෝගේ චතුත්තන්ත්‍ර විදාපේය ආපදාසෝ වනුස්සති. සාධාරණ හම්බ කරන්න හම්බ කරලා ඒකේ කොටසක් තමන්ගේ ප්‍රයෝජනය වුණා ජයන්ගේ සඳහා ගන්නවා. එදින ධර්මයටම කොටස් දෙකක් තියාගන්න ඒ ආදාය තව සාධාරණ වැඩි කරනවා. තව කොටසක් තියාගන්න තමන්ට රෙඩ රෝග හරි අවශ්‍යතාවයක් වුණා ඒක තමන් පූජා කරන්න ආයුර්වේද දේවල් නේදට එකක් අවශ්‍යතාවය වුණාට දරුවන් එතුමුලි කොටස දෙකක් කරා කරු දෙකක් තුළේ එන්ටර්ටේන්මන්ට් එක වෙන්න කරලා තියෙනවා. ඒ ලයික් කරන ඥානි අංශ දෙකක් විරුත් කරලා තියෙනවා. පුරාම විදේශන එක්සා මුතුහා මුතුහාගේ දේශනා වේල හරිහම් මොකදේම උපාද සාධාරණ සම්මකරණ සාධාරණ වේදක් කරනවා. මම රෝගක් අමාරු හොඳ වෙලා තියෙන තරයි මේ සම්මකරන්න පුළුවන් ආයක වේදක් කරන්න ගන්න. රාජ්‍යයේ වේදක් කරනවා. රාජ්‍යයේ වේදක් කරන උත්තරේ අසුන්නේ කාරණා. අපරාධ දෙකලාවේ උදාවක් කරන වෙලාවේ කොහොමද අපේක්ෂා කරනවා. මේ පොරනේ අන්නේ සා බොහොම දැක්වෙන්නේ සෙට්ලර් ඇන්ටික අපේ දුරනම එක්තරා ප්‍රමාණයක් තියෙනවා. එනිසා අන්නේ සාධාරණ චින්තන අධිකරණය අපේ ආර්ථික තත්ත්වය දියුණු කරගන්න උත්තර සාධාරණ. එතකොට අපේ මේ ආත්මයේ සන්තෝෂයෙන් තවගේ දරුවන් වෙන්න තවම උනත් ජීවත් වෙන්න පුළුවන් වගේම ආගමන කෝල තත්ත්වයන් දියුණු කරන ලා ආගම දියුණු කිරීම නැත්නම් අපරෝ පුදුජනගාමී ක්‍රියා කරනවා ඒකට සන්තෝෂ කරනවා. මුළු ජීවිතයම සතුටින් ලබ කරගන්න මුළු ජීවිතය හතරවන් තල අවසාන ගමනක් යනකොට සන්තෝෂයෙන් ගිය ඊළඟ අපේ ශ්‍රේෂ්ඨ ආත්මයක් කරනවා. ඒක නවන දුකේ වේදනා නවන ඊළඟ ආත්ම හොඳ අපේ ඉස්සර කියන්න පුළුවන්. තේරුම් ගන්න ඕන මේ වාගේ ක්‍රියාමාර්ගවල මේ වාගේ වැඩ කරලා ක්‍රියාත්මක කරන ගමන්ම අනිත්‍යයක් ආදර්ශවත් කරන ඒ චින්තනය අපේ ඇති කරගන්නවා. ඊළඟට කියන්නේ තමයි මිනිස්සු කියන්නේ මනුෂ්‍යයා කියන්නේ සම්පූර්ණ වැරදි කොටා. වැරදි කොටකට තමයි මනුෂ්‍ය කියලා අපේ පංචේන්ද්‍රියම කරන්නේ වැරදි. තරස්තර තමයි කරන්නේ. ඇස්, කන්, නාසය, කට, ශරීරය ඕනතර ගාලිකාරන් ධාරි ආසයි. මෙන්න මේක පාලනය කිරීම තමයි බුදුහාමර ඒ සාරය. මෙන්න මේ පංචේන්ද්‍රිය පාලනය කිරීම තුළින් සතුටෙන් ජීවත් වෙන පුළුවන් වෙනවා. පොඩ ආඥා පැතිරෙන පුළුවන්. ඒ පාලකයන් දැනුනොත් ඒ ආඥාත් අභා විනාශයේ වාතලා වේදනා වාතලා ඊළඟ අත්දැකීම. ඒ නිසා අපේ මේ පංචේන්ද්‍රයන් පාලනය කරගන්න උත්සාහ කිරීම තමයි කරන්නේ ප්‍රධාන කාර්යය. ඒක තමයි මේ භාවනා මධ්‍යස්ථානයේ දකින්න. අපි ආම් ප්‍රසස් කරලා මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ හිත පාර වේගෙන් දෝනෙන කුළු ලෝකෙ කිසිම එකක් දැන් බලන්න ගෙදර යන යන්නේ අපතම ඉන්නේ ගෙදරනේ. ගෙදර කුසිය යනද සමාධියා ගෙදර වාජරයි අපතම වාජරයි වර්මාණි ෆැක්ටරි ඩාන් යාද වෙන මේ තරම් මේකේ ගමන් කරන අප්‍රෝකේ ගමන් මේක පාලනය කිරීම තමයි අතිශ්‍රේෂ්ඨ ක්‍රියාසාරයට අදාළයි. අපිට පුළුවන් වෙනවා අපිට දැන් අනුවේ අපි දන්නේ නැහැ මේ උසෝ ගන්න. උසෝ ගන්න කියන්නේ අපිට කල්පනා කරන්න දෙන්න නැහැ. ඒ කියන්නේ නැහැ. මම අපි එක හිතන ගත්ත ඒ පත්තරය අපි කරගත්තු ප්‍රශ්න උසෝ ගන්න එය මේක එක්තරා ප්‍රමාණයක බොහෝ කරන්නේ මේ ශාලා මත කරනවා. දැන් මේක හරියට මොකද කරපැ කරනකොට මගේ මේ කතාව සම්පූර්ණ ඇහෙන්නේ නැති වෙනවා. ප්‍රමාණ වචර වැන්න කොහෙලක්ද කියලා. අපි මේ තියෙන පත්තා නනුව ඒක පාලනය කරන්න ඕනවන්න ඕනේ කරන්නේ. එනිසා අපි මේ භාවනා මධ්‍යස්ථානයේ වහන්සේලා පුරුදු කරන්නේ මේක. මේ පංචේන්ද්‍රයන්ගේ තියෙන වැරදි පත්තා රාජ්‍ය ක්‍රියාවලිය පාලනය කරන හිතට තනත් කරනවා. මෙත තමයි කොහෙන් යන්නේ. අපි ලැබුවේ ශරීරයෙන් තියෙන ආපෝ තේජෝ වායෝ පාටලි ආනාසය. මේ ඔක්කොම යනවා. අපි අසාගෙන එක පාට අපි වාතේ යවසෝලියා මාය ස්වාමීන් වහන්සේ ඉවරයි ආරවුල. ඊළඟට ප්‍රශ්නේ තියෙන හැටියට බැංකේ රස්සේ තියෙනවා. ඒක රස්සේ රස්සේ තියෙන කියා. උනස්සේ සිතල වෙනවා. ඉන් පස්සේ වලක් ගන්න. එහෙම නැත්නම් ගිල්ලර ගන්න. වතුරට ගියා. ඉවරයි. ඊළඟට ආපෝ තේජෝ වායෝ පඨවි ශක්තිවත් තමයි. ඒකේ ඉතුරුනේ ඒක අනුලයන් කරනවා ඒක පස්සට කරනවා බාන්නේ කරා නම් අපි අර බාලයන්ටම හිතකෝ ඒක යන අන්න ඒක තමයි අපි ආරක්ෂා කරන්නේ ඊළඟට යන තැනට අපි මේ උපවත් යන්නේ මේ සාධක ඔක්කොම හකයන් ඒ තරමට කියලා යනවා නම් මේ හිත යනවා ඒක දිගලා හරියට ඇරුණා එහෙම නැත්නම් නරකතර කරනවා මේ කහදාගෙන තමයි අපේ හා ගුණකෝ වර්ණ නැති තමයි ඒකම නාමර දේශාවක් නෝට අන්නේ ශේෂ්ඨ චින්තනයේ ශේෂ්ඨ ක්‍රියාමාර්ගය අපේ මිත්‍රව ඇතිකර ගැනීම තුළින් අපිට මුළු ජීවිතේ සංසාරයම සතෙන් තොර
මනුෂ්‍යත්වයෙන් ආත්මයේ චින්තනේ හිලගෙනම ශේෂ කොටසක් වරණය. අර මුළු ලෝකෙ විනාශය කරනවා. දවසකට 100කට වඩා වැඩි ගාණක් මැරෙනවා එක එක අපරාධ වලින්. වරපස්සාවරෝ. ඒ පාත් වෙලා තියෙන ආත්ම සම්බන්ධයේ චින්තනේ පහළ වැඩි වෙනවා. ආත්මනාරම සත්‍යක් වෙනවා. ජාති ජාතිය සත්‍යක් වෙනවා. මේ කාකාරයේ විරුණා වස්තු නිසා අපේ මේ වෙනවා. සේනා අන්නගේ තත්ත්වය ඇති වෙන අවස්ථාවේදී මේ කල්පනා කරනවා. ඊළඟට ධර්ම තමයි දැන් වශයෙන් විශ්ව. මොකදියේ ශරීරය හිත රාම ගන්න යොමු කරන වේවා ආවේ පුරු යාති මෙවර ගෙවුවා අනෙක් විදියට සංසාරයෙන් ලංකාව මධ්‍යස්ථානය කරගෙන නැයි බෙදාගෙන අපේ දරුවන් ඒකේ හරක්කා කරගැනීම වල දේවල් කරනවා මාසේ මොන කල්පනාවෙන් කරන පාසල් ගියා වෙනදාට ගියා දරුවා හරියාකාර ජීවිතයක් ගත කරනවා එහෙම නැත්නම් යාමේ මේ විදිහට වැරදි දේවල් පාවිච්චි කිරීමට යෙදෙනවා කියන එක පොඩ්ඩක් කල්පනාමය දේවල් බලන්න ඕන. එහෙම නැත්නම් දේවල් කරන්නත් තියෙනවා රොක්කන. මේවා පාවිච්චි මන්ත්‍රවේ පාවිච්චි කරන තුන් හතර සැරයක් පාවිච්චි කරෝ එයාගේ මොලේ වෙනස් වෙනවා. දේවල් ගොඩ වෙන්නේ නැහැ. එයා වෙන්නේ මේ ගන්න කොහොමනා කර වස්ත්‍ර පොල් ගන්න කියන දේ තමයි. කරුණාකර ආශා ඇති වෙනවා. ඒක තමන්ටත් අමාරුවක් වෙනවා ජාතියකට කරලා පටවන්න ඒක දරුවන් යන බොහොමතර පරීක්ෂා කාර්යවල යාකරන වෙනවා තම ගෞරවයෙන් මතකරන අපේ දරුවන්ගේ අනාගතයේ වගේම ජාතියේ රටේ අනාගතය ප්‍රයෝජනවත් වෙනවා නැත්නම් ඒ කාරණේ අපි මොකදියේ කතාවල් පත්තරවල වෙනත් ආකාරයේ ත්‍රිවිධවලේ මාධ්‍යවලේ කතාවල් ධර්ම දේවල් එක පහර පිළිගන්න ඕනේ ඒක අදමැට එක වාක්‍යය මොකදියේ දේවල් බැලුවම් පත්තරයක් බැලුවම් කියන්නේ මොරණම් වලදී මනිනරු අපරාධ දෝෂවල ඒවා වගේ ඒවා පුළුවන් තරමාවේ හිතට ඉතින් අයින් කර ගන්න පුළුවන් කර උත්සාහ කරන ඕන මේවාට වැඩ තියෙනවා ඒවා අපි ඒවා එන්න වැයෙන් තවර දැක්කත් ඒක ගන්න ඕන මොනදියේ දේශන ප්‍රවේදී කතාව තිබුණා එකපාර වෙලි ගන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කළා කියන්නේ කිසිම දෙයක් කනට අහුනට ඇහැට දැක්කට වතර වතර දෙපාට දේශක කරාට ඒවාගේ දේවල් වලට පිළිගන්න එපා කරුණු 10ක් තියෙන මේ කාරණා පිළිගන්න තවට කමුම තමයි තියෙන්නේ කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා තමයි පිළිගන්න තමන්ගේ කරගන්න ඒක හරි තියෙන කමුම තීරණය කරගන්න දෙන්නලා ඒ తీරණය උපයා කරනවා මෙහෙම නැත්නම් වෙලාව රාජ්‍ය වඩ වෙනදා බලවට වර්තමාන තිබ්බට ඒක හරි කියලා ඉදා ක්‍රියා කරන ඒකෙන් තමන්ට සාධාරණ චින්තනයක් ඇතිවෙන විදිහට යන්න බෑ ඒ නිසා ඒ සියලු දේවල් කවුරුත් හිතර ගන්න ඕන නිවර්ති ක්‍රියා මාර්ගය මේකයි කියලා තමන්ම තේින්නේ කරන්නේ ඒ වහන්න ඕන අහලා ඉවර කරන තමන් කල්පනා කරන ඕන මේක ඇත්තද ඒක හරිද එන හරි එනම් මගේ හරි කරන්නේ මම ක්‍රියා කරන මේක මම හොරෙන් නෑ ඒක මම හරි කරන අද තියෙන උගන් දේවල් කියන්නේ රෝහේ දේවල් කියනවා වැඩිම දේශපාලකයෝ ඒ වගේ තමයි උගන් දේවල් කියන්නේ අපි වගේ ඒක කියවලා ඒක ඒවා වැරදි කියලා කියනවා ඒක හොඳයි ඕන කෙනෙක් කියවට එකේ අහනවා අහලා සත්‍යය තේරුණා හරි මාර්ගයේ විතර නැවීම ඒ අනුව අපේ ගමහා ඒ ප්‍රයත්න ප්‍රවේ මනුලයන් වසවා ඒ ඉන්න ගන්න දකදව ආය කිව්වන ගේම හරි හරි ඒක කරව කරා නෑ මේ ප්‍රතිවාද ඒක කරනවා අපයන් මේ චින්තනය ඇති කර ගන්න ඕනේ නියම මාර්ගයේ ගමන් කිරීම සඳහා වමනාගෙන චින්තනය තමයි හිතට කාර්යානන්ද තමන් විසින් සත්‍ය වඩාගෙන යනවා. ඔය මොනවාද අපිට සංකෝපයෙන් මොනවා ජීවිත කරගන්න මේ බලව කතා බලවට කියන්නේ මම මොන සංකෝපයෙන්ම වාසයේ මේ ව්‍යාවාගේ සම්බන්ධව දේශාලේ මේ භාවනා මධ්‍යස්ථාන ක්ෂේත්‍රය ව්‍යාප්ත කරලා අපේ ධර්මතාවට මේ විදිහට ශ්‍රේෂ්ඨ ජීවිතයක් මේ අපේ රටේ ගෙනවා සංසාරයෙන්ම වැඩ වෙන සඳහා වහන්සේ ධම්ම ක්‍රියාමාර්ගයෙන් වහන්සේට එවන් සරණින් නියුක් වේවා නියමේ කටයුතු කරන්න සියලු ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මහා සංඝරත්නයේ ධර්මයේ සහභාගී වෙලා අතන ධෛර්ය ශක්තියට වාදිකා උවහන්සේලා මේ කටයුතු කරලා තියෙනවා ඒකම සාර්ථකයි ඒකත් නිරෝධ මාර්ග විදාස ප්‍රාප්තවා. තාම බොහෝ ශේෂ්ඨ ප්‍රසන්න නයනරුන් දේවරුන් දරුදැයන් වෙත සාදර ලැබුවා කියලා. මේවා මේ කටයුතු කරන බෑ ශේෂ්ඨත්වය අපලන්නවා. ඔවුන්ගේ හදවත එකලෝ සන්තෝෂේ තරම් පරිත්‍යාගයෙන් උකාත්මයෙන් කරන බෑ. ඒ කාරණා කොරන්නේ මොනවාගේ හිත තමන්ගම ශේෂ්ඨ හදාගන්න පුළුවන් අත්‍යන්ත බවයි. ඒ වගේම මේ වාගේ මේ ස්ථානයේ සාපාරි වෙලා ආගමන කෝර චින්තනයන් කටයුතු මම මගේ දරුවෝ මේ ආත්මේ වගේ මානසික ආත්‍යන්ත සාධාරණ කරන චින්තනයේදී සාමාන්‍ය පුරා මෙම බෝධිසත්ව ක්‍රියාව වගේ ක්‍රියාව ඥාන ක්‍රියාව බුද්ධිමත් ක්‍රියාව ඒ වගේ බුද්ධිමත් සංස්කෘත සාමාන්‍ය වෙලා ඒ ආත්මය සාර්ථක කරගැනීමට සාර්ථක වීම සඳහා ඥාන ක්‍රියාව වගේ සාර්ථක ක්‍රියාව කරගැනීමට නිදුක් නිරෝගී භාවය දීර්ඝාසස් ලැබෙනවා එල්ලන් සමින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බදුල කරුණාන්ත මැතිතුමනි ධර්ම සභාව හැමදීමට ඔබතුමාට කරන ආරාධනය.
කතර මහා සංගරත්නය අවසරයි ශ්‍රී ලංකාවට සතුවාද ජනරජී දරුවක් ග්‍රාමාන්‍යදී රැමැතුමනි ප්‍රගමිවිජයේ අන්සාමී මාස එවගේම අවිශේෂයෙන් සතුරේවා සුතුවාද වෙනවා අපේ චන්දන දිසේ රැමැතුමා මෙමැතිනිය සහයම දරුවන්ට රේඛාගන්නවෙනි ලස්සනවලට ගිලක් මේ මනගල ධර්මයට දායදී අපේ ආනන්ද හාමුදුරුවෝ මම දන්නේ මේ අවුරුදු 15කට ඉස්සෙල්ලා අවුරුදු 21ක් 22ක් වගේ තරුණ වයසේ කළුවර මහා භාවනා මධ්‍යස්ථානයේ අරමුණියකට මෙහා භාවනා කරපු පොඩි ආනන්දුව මම හිටපුවා කියනවා අර ලස්සන පොඩි සුදු ආනන්ද හාමුදුරු වැඩේ කියනවා කියලා. ඔව් අපේ මහත්තයෙක්. ඉතින් මේ අවුරුදු 15 තිස්සේ මේ ආශ්‍රය කරපු මේ හාමුදුරුවෝ ගියපු ගමන් මගත් වෙනවා. මම හරියට බැලුවා මොකද්ද මේ අපේ හාමුදුරුවන්ගේ ගමන් මගත් අවුරුදු 15 ඉස්සෙල්ලා මේ ආමතුරු මොකක් හරි කියන්න උත්සාහ කරනවා මට නම් තේරුනේ නැහැ. අවුරුදු 15 ඉස්සේ මේකම කියනවා ප්‍රමාණිකෝල මම අදුවට ගිහින් නිමලව ගිහින් පොල්ගස්සෝ ගිහින් නුවර ගිහින් මේ මේ දැනුම මම භාවනා කරනවා. අවුරුදු 15 විතර යනකොට පූර්ණ නිදහස කියන පොත මම කියෙව්වා අපේ හාමුදුරුව අපේ ගෙදර මගේ අම්මගේ පස්වෙනි අවුරුද්දේ දානෙට වැඩලා ඒ පොත අපේ අනුරම් මහත්තයාට මටත් එහි ඇවිල්ලා හිටුනේ අම්මගේ මේ පොත ලියුවා. උච්චර කාර්ය බහුල වුණත් මම හිතුවා මේ පොත තොටන් කිව්වල බලන්න ඕනේ අපේ හාමුදුරුවනේ මොකද්ද කියන්නේ. මට අවුරුදු 15කට ඉස්සෙල්ලා කඳුමොඩදී කිව්වා එදා වෙසක් පොයේ දවසේ මම දසසිල්ලා කියන ඉන්නකොට ආමුදුරු බම්බල පිටියේ ගිහිල්ලා පණක් කියලා ඇවිල්ලා මාව බලන්න ආව මගේ කොටියට. වේන්සුවක් අරගෙන මේ දොර මුල්ලේ තියෙනවා අපේ මහත්ය දැන් මේ පේරණ තියෙනවා අපේ හාමුදුරුවෝ. දැන් මේක අතට ගන්න අපේ මහත්ය දැන් මේක තියෙනවද නැහැ අපේ හාමුදුරුවෝ. දැන් අපේ මහත්ය යමක් තියෙනවා කියලා අපි කැහැරනවා. යමක් නැහැ කියලා අපි කැහැරනවා. මම බැලුවා අපේ හාමුදුරුවෝ මොකද මේ කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. පූර්ණ නිදහස කියන පොත කියවාම මම යම් තාත්තිකට මම හිතන්නේ මගේ මනස හදාගන්න. මගේ හදාගත්තු මනසත් ඒ පොතේ යම් යම් තැන්වල සාසම්බන්ධ වුණා. දැන් මට තේරුණා අපේ හාමුදුරුවෝ මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා තරම් දුන්නේ එකම එක ගැතිමින්දයි. අනිත්‍ය විශ්වජාති වුණේ අනිත්‍ය විතරයි වුණේ. මේ පොතේ පැහැදිලිව අපේ හාමුදුරුවෝ ඒක ප්‍රකාශ කරලා තියෙනවා. ඊට පස්සේ මගේ නෝනා මම මේ කියවුවා නෝනා මේ කියවුවා ඊවල කිව්වා අපි දන්න ආනන්ද හාමුදුරන්ට වැටිය එක අපි ලෝකයේ කෙනෙක් මෙතන ඉන්නවා කියලා. මගේ නෝනා දැන් ඉන්නවා. ඉතින් අපි හරි සතුට වෙනවා. මට මතකයි හාමුදුරුවෝ පොඩි කාලේ මම හාමුදුරුවන්ව එක්කගෙන ගියා මගේ වාහනේ ඇතුළේ පිටි දෙන්න. ඒ අම්මා ඉඳලා පස්සේ අද තමයි මම ලැබෙන්නේ. එදාම කිව්වම මතකයි අපේ ආමෘත මතකයි ඇති. අපේ ආමෘත මේ සයිකල් වේසි කියන්නේ අපිට වෙලා නැහැ. අපි වතුර ගහන්නම් කියලා. ඒ වගේ අපිට පුළුවන් වෙලා අපි පුළුවන් විදිහට අපි ආමෘතන උදව් කරමු. ආමෘත ලස්සන මන හදාගෙන යනවා. අපි ගාව තියනවා කියලා කිසි දවසක අපෙන් අයිති ඉල්ලීම් සාධාරණයෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. ඒ වගේ මට දවසක් මතකයි මගේ නෝනා දෙක ඇවිල්ලා එහා පැත්තේ අර පොඩි පන්සලේ උඩ ඉඳගෙන අපේ හාමුදුරුවෝ අපේ මාස්ටර් මම කියලා කෙනෙක් මෙතන නැහැ කියලා. මට ඉතින් ඕන වුණා මේ අපේ හාමුදුරුවෝ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනි මම කෙනෙක් ඉන්නවද නැද්ද කියලා. මොකද බුදුහාමුදුරුවෝ කිව්වා අපේ අරමැතිතුමා ප්‍රකාශ කරා වගේ මම කිව්වත් පිළිගන්න එපා. ඒ රත්තරන් නැගෙන කුච්චල වලින් මේක පිච්චෙනවද කියලා. එහෙම අත්හදා බලලම මම විශ්වාස කරන්නේ. ඉතින් මට හිතර බලන්න අපේ හාමුදුරුවෝ කියන ගැටයක් තියෙනවද කියලා. අපේ මහත්මේ මම කියන කෙනෙක් නෑ මෙතන. මං කිව්වා මගේ අපේ හාමුදුරනේ මේ පන්සල හරි කැතයි. ඒක මම බලාපොරොත්තු වුණා මම කෙනෙක් ඉන්නවා නම් එයා මගේ එක මෙතන ඉඳන් තරහ වෙනවා. අද ඉපස්සේ සම්බන්ධයෙන් කපාදාන. ඇයි කවුරුත් කියන්නේ ඔයාගේ මූණට ඔයාට නැයි කියලා. කවුරුත් කියන්නේ ඔයාගේ පට ගන්න කියලා. කවුරුත් කියන්නේ ඔයා කැමති දේවල් විතරයි. මම මේ කිව්වට පස්සේ අපේ හාමුදුරුවෝ සමාන දෙයකට මාසෙක විතර මගේ මතකේ හරිනා. ඕලෙගත්තාලා කිව්වා අපේ මහත්තයා ඔය කතාව කිව්වම අපේ දායකෙක් ලස්සනට පන්සල හදනවා කියලා කිව්වා කියලා. ඉතින් මට හරි සන්තෝෂයක් ඇති වුණා. මට මතකයි මේක අවුරුදු 23කට උඩදී මම මගේ අපරාධ සමාගම පටන් ගන්නකොට මගේ හොඳම යාළුවා ජර්මනියේ පීටර්ස්බර්ග් කියලා. මම යාගේ හැමෝම ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වේගේ මට එක්සිබිට් කරන්න වෙයිද කියලා. බෑ මම ඔබට බෑ කිව්වා. ඒ අවුරුදු 10ක් ඔබ මේ වෙදින් ඉස්තිකී දුරුකෝ. ඊට පස්සේ මම කොහමද ගියා මේ ඒ අවුරුද්දේ ගියා. ඊට පස්සේ මේ බඩු විකුණන්න බෑ කරුකෝ. මම කෝ කමන්නේ මට මේ ලෝකෙ 23 දෙනෙක් කම්බුල පැති මේ බඩු විකුණන්න කියලා. මට රැකවල් 7ක් කම්බුල. කරෝ මේ බඩු ගණන් වැඩි කිව්වා. මම කෝ කමන්නේ. මගේ ගණන් කරෝ ඒ කියන තාක්කල් මම ඒ ගන්න විකුණනවා. ඊටසේ මම කල්පනා කරා මේ යාළුවෝ මගේ හොඳ යාළුවෙක් දුක් හොරණ කියන විදිහට මේ උගුරන්න බෑ කියලා මේ බඩු ගන්න බැරි කියලා ෆ්‍රැන්ක්ෆර්ට් එකට බෑ කියලා. ඊට පස්සේ තමයි මම තේරුම් ගත්තේ මෙයා තමයි නියම කල්යන්න මිත්‍යා. බෑ කියනකොට තමයි අපි උනන්දු වෙන්නේ යමක් කරන්න. බෑ කියනකොට තමයි අපි යමක් උනන්දු වෙන්නේ කරන්නේ. ඒ වගේම අපි ආමුතුරුට පන්සල කැටයි කිව්වම මම කෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඒ ඒකත් එහා පැත්තට ගිහිල්ලා මම හිතන්නේ අපේ චන්දල දිසිර මහත්තයා වෙන්න ඇති ඉතිරිපත් වෙන්නේ ඇති අලංකාර පන්සලක් හදලා දෙන්න. ඉතින් මට කිව්වා අපේ මහත්තයා පොඩ්ඩක් ඇවිල්ලා බලලා යනවා කියලා. මම කොහොනේ මම අහසේ යම ඉවරුණා මේ ලස්සන දයි. ඉතින් අද මම බොහෝම සතුටුයි. බලනවා අපේ හාමුදුරුවන්ගේ ධර්මඥානය තව තවත් වර්ධනය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. චන්දන දිසේර මහත්තයාගේ මුණ දිහා බැලුවා, ප්‍රනෝණ මහත්තයාගේ ළමයිගේ මුණ දිහා බැලුවා. පේනවා සසරේ කරගෙන ආපු ගති පුරුදු තියෙනවා කියලා. එහෙමනම් ඔබ සැමට නිරෝගී සුව දීර්ඝායුෂ ධර්මයේ වහ වහ අවබෝධ වේවා කියලා බලමින් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා මගේ ආරාධනය පරිදි මේ පැමිණීම සම්බන්ධයෙන් අපේ හාමුදුරුවන්ගේ තෘප්තිමත් වීම සම්බන්ධයෙන් අපේ චන්දන දිසේරා මහත්මයතුළු පවුලේ සතුටින් සම්බන්ධයෙන් මම ඉතාම සතුටට පත් වෙමින් ඔබ සැමට නිරෝගී සුව දීර්ඝායුෂ ආශිර්වාද කරමින් පණිය හැදෙනවා සම්සම්.
ස්තුති කතාවයි මුලින්ම අපේ ආරාධනය පිළිගෙන අපගේ මහදයාවෙන් ආරාධනය මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර
මාධ්‍ය ජනාධිපතිවරු අග්‍රාමාත්‍ය දීපජයරත්න තුමාට අපේ සියලුම පුණ්‍යා මොදලා ලැබේවා කියන සාර්ථක. ඒ වගේම මේ මහත් කර්තව්‍ය සිදු කරනවා. මේ සියලුම මේ උසවි අලංකාරයේ අයිතිය පුණ්‍යා මොදලා පින්වත් චන්දරතිසේනා මැතිතුමාට චාවරතිසේනා මැතිනියට මේ ස්තුතියට ඒ පින්වතුන් වෙනුවෙන් කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම මහත් පුරදී කටයුතු කරපු අනුමතයාලි මැතිතුමා වගේම සුමිතා මැතිනිය ඒ වගේම සුමිත් ගොඩනැගිලි නිර්මාණය කිරීමේ ආයතනය ආදී ගොඩනැගිලි නන්දයන් සහය කරතු සෑම සෙකට මේ දිනේදීම උතුම් ධර්මයන් අවබෝධ කරගන්නට හැම දිනකටම භාග්‍ය වාසනාව සැලසීමා සැලසීමා කියලා. Thank you.
මේ නඩත්තු වල අනිත්‍ය විරසණය මෑණියන් විසින් පවත්වන දේශනය පවත්වන මේ ස්ථානයේ ඒකට සහභාගී වෙන ප්‍රකාශ කරනවා. ඩ්‍රයිවර් 22 ක